ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ මුළු ශාසනයම පවතින්නේ උතුම් කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා කියලා. ඉතින් අපි අද උදෑසන ස්වාමීන් වහන්සේ ආවාස්තා කළේ ඉතින් ඒ කල්යාණ මිත්‍රයෙක්ටම තමයි පුළුවන්කම ලැබෙන්නේ ඒ උතුම් දේශනා ප්‍රාතිහාරය සිද්ධ කරන්න. ඉතින් එතකොට ඒ දේශනා ප්‍රාතිහාරය සිද්ධ වීම මුලින්ම තමයි ඒ ශ්‍රාවක පිරිස ඒ සංසාර දුකින් නිමා කරගන්නේ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේගෙන මම දැන් මෙතන ඉන්න බොහෝ දෙනෙක් අහලා ඇති උන්වහන්සේ ධර්ම දේශනා මේ අන්තර්ජාලය තුළින් ගුවන් විදුලිය තුළින් රූප වාහිනිය තුළින් ශ්‍රවණය කළාත් ඇති. ඉතින් මට හිතෙන ස්වභාවයට අනුව ස්වාමීන් වහන්සේ උනාස ගොඩාක් කාලයක් මේ ධර්මය ගවේෂණය කරලා සොයලා අවසානයේ උන්වහන්සේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ ප්‍රත්‍යක්ෂ ඥානේ ධර්ම දේශනා කරන උතුම් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක්. ඇත්තටම ඒ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් ධර්ම දේශනා කරන උතුමන් වහන්සේ නමකට තමයි ඒ සැබෑම ධර්ම දාණය අනිත් අයට ලබලා දෙන්න පුළුවන් ධර්මය අවබෝධ කරගැනීම ශක්තිය තියෙන්නේ. ඉතින් මම ගොඩක් වෙලා විස්තර කතා කරන්න යන්නේ අපි ස්වාමීන් වහන්සේව නායක නම අහිමිපාණන් වහන්සේ වෙනුවෙනුත් විහාරවාසී මහා සංඝරත්නය වෙනුවෙනුත් බොහොම දායක පිරිස වෙනුවෙනුත් ගෞරවයෙන් පිළිගන්නවා. උන්වහන්සේ මෙතැන් පටන් මේ 11:00 විතර වෙනතුරු ඒ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරයි. ඉතින් අපි තාම ගෞරවයෙන් ආරාධනා කරමු ස්වාමීන් වහන්සේ ඒ උතුම් දේශනාව අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන ලෙස සාදු සාදු
සීල ධර්මයන් ආවර්තනා කිරීමට නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාධාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ත්‍ය තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේති. උතුම් තෙරුවන් ගුණ වන්දනාවයි සාදු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකේදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සා බුද්ධෝ භගවා ස්වාකාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි ඕපනයිකෝ පච්චත්තම් වේති තම්බෝ විඤ්ඤෝ හේති සුපටිපන්නෝ භගවතෝ ශාවක සුජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක යදිදං චත්තාරි පුරිස යෝගානි අට්ඨ පුරිස පුද්ගලා හේස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ ආහුනේයෝ දක්ඛිනේයෝ අඤ්ඤලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බතා ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං මහියංගනං නාගදීපං කල්යාණං පදලාංචනං දිවාගුහං දීගවාපි චේතියංච මුතියංගනං තිස්ස මහා විහාරංච බෝධිං මරිච වට්ටියං ස්වර්ණමාලී මහා චෛත්‍යං රූපාරාම මහානිරින් ජේතවනං සීල චෛත්‍යං තථාඝාචර ගාමකං ඒතේ සූල සඨානානි අහං වන්දාමි සම්මත ඝනසාරප්ප දිත්තේන දීපේන තමද තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝ වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසින් පූජයාමි මුනින් තස්ස ශ්‍රීපාද සරු සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධි සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මං ජයෝ මුනිංගස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝසි උග්ගෝසයුං දේව ඝනාපසන්නා ඒතේන සච්චේන ජයස්සු මහිහං සාදු සාදු සාදු. එක පැත්තකින් මනස තේරුම් ගන්න විට තව පැත්තකින් මනස වැසෙන ස්වභාවයක් තියෙනවා. ඒක හොඳට අවබෝධ කරගන්න. ඒවිත මනසේ අඳුරු පැති ආලෝකමත් කරගන්න පුළුවන්. හරියට අපි එක පැත්තකට හැරිලා ඉන්න විට අනිත් පැත්ත පිටුපස ප්‍රදේශයේ අඳුරුයි වගේ මනසත් එහෙමයි. එක පැත්තක් තේරුම් ගන්න යනකොට තව පැත්තක් අඳුරු වෙනා. පුජ්‍යල දෘෂ්ටිය නිසයි මේක වෙන්නේ කියලා අවබෝධ වෙන්න ඕන. හැම පැත්තක්ම පේන්න ඕන. සරුවඥ තාඥාන ලක්ෂණ කියලා කියන්නේ ඒක. බුදු කෙනෙකුට පැත්තක් අඳුරු පේන්නේ නැති නිසයි සරුවඥ කියලා කියන්නේ. අපිට පුදුන් සත්වයාට පැත්තක් අඳුරුයි, හැමතිස්සෙම පැත්තක් අඳුරුයි. ඇයි බලන්නේ? එයා පුජ්‍යලේ කැටයට බලන්නේ, බලන පැත්ත පේනවා. බලන්නේ කවුද කියන පැත්ත කෙනත් එක්ක එයාට ඇති වෙන පිටුපස අන්ධකාරයයි. ඒක තේරුම් ගත්තොත් ඔබට තව ඒකින් අදහස් වෙනවා, ඔබ තවම දෘෂ්ටියේ වාසය කරනවා. මම තව ටිකක් දෘෂ්ටිය ලිහිල් කරන්න ඕන, මම දෘෂ්ටියෙන් සංසිඳෙන්න ඕන. මේ සර්වඥයන් වහන්සේගේ මඟ ගමන් කරන්න. දෘෂ්ටි නැති බව සීලයක්, මනෝ සංවර සීලය, දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දෘෂ්ටි නොගන්න පුරුදු කිරීම සිල්වත් කම පුරුදු කිරීම. ඒක වෘත සීල නෙමෙයි, ආර්ය සීල බවට පත් වෙනවා. වේදනා දෙනවද, දුක පිණිස පවතිනවද, අපහැදිලි තනක් ඇද්ද, මොකද ඔබ කරන්න ඕන? සැලකිලිමත් වෙන්න ඕන. කයේ වේදනා දෙන විට එතන පොඩ්ඩක් අපි බලනවා මොකද ඒ වේදනා දෙන්නේ කියලා. ඒ වගේම හිතෙත් පටලැවිලි ස්වභාවයක්, වේදනා දෙන තැනක්, මුලා වුණු තැනක් තියෙනවා නම් එතනින් Tamanට සැපදායි සුවදායි තත්වයක් හමා එන්නේ නැහැ. එතන චේතනා අපිරිසුදුතාවයක් ඇති. මම බලන්න ඕන මොකද මේ ප්‍රශ්නේ කියලා. හැබැයි අපි මමත්වයෙන් තොර වූ පාර්ශවයේ ඉඳලා තමයි සෑම විටම මේ පරේක්ෂණය කරගෙන යන්නේ. මඤ්ඤමානේ සහ අමඤ්ඤමානේ කියන දෙකක් තියෙනවා. මඤ්ඤමානේට වැටුනොත් එහෙම අන්න අර පටිච්ච සමුප්පාදේ ගමන් කරනවා. පටිච්ච සමුප්පාද නිරෝධේ ගමන් කරනවා අමඤ්ඤමානේටපත් වෙනකොට. ඒ කියන්නේ මම කියන ගතියෙන් නිරන්තරයෙන්ම දුරු වෙවි තමයි මේ සංසිඳීම ඇති කරගන්නේ. මම කියන ගතියෙන් ඇති කරගන්න ගියොත් ටික වෙලාවක් යනකොට මනස හිර වෙනවා, ගල් වෙනවා. ඒක තමන්ට බරක්. මම නොවේ කියන தත්වයට එක්ක තමන් ගමන් කරනකොට මනස සැහැල්ලු වෙනවා, නිදහස් වෙනවා. පින්නතුනේ එයා තදින් ඇස් පියාගෙන යමක් හොයනවා වගේ නෙමෙයි මේ නිවන් ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ. රැස් කරගත්ත දේවල් ටික අස් කරගෙන යන්නේ. යමක් රැස් කරගන්න පාවිච්චි කරන න්‍යාය පාවිච්චි කරන්න එපා. අස් කරගන්න තියෙන න්‍යායයි අනුගමනය කරන්න ඕන. මොනම දෘෂ්ටියක්වත් නොගන්න, මොනම සංකල්පයක්වත් නොගන්න, එවිට ඔබට නිවන දැනේවි, පෙනේවි, නිවන් මඟ විවෘත වේවි. මොනම දෘෂ්ටියක්වත් නොගන්න, මොනම සංකල්පයක්වත් නොගන්න, මම නොවෙන්න. ඒක තමයි ටිකක් හරි අමාරු කාර්යය. මම නොවි බලන්න ඕන. අමඤ්ඤමානෝ විකු මුත්තු පාපේවතෝති. මමත්තෙන් තොර වෙනවා නම් එයා නිදහස් වෙන්නේ මායාවෙන්. මමත්තෙන් තොර වෙන්න මමයි. ඒ කියන්නේ ඔබට ඔබ කියලා බැන්නොත් දුක හිතෙන්නේ නැති මන්ටමට, තුස්කියුවොත් දුක හිතෙන්නේ නැති මන්ටමට, ඔබේ කියලා හිතාගෙන ඉන්න දෙයක්, පටේ සම්මතයේ තියෙන දෙයක් වුණත්, ඇති වුණත් නැති වුණත් දුකක් නැති මන්ටමට, ඔබ කියන කෙනා මුල් කරගෙන ප්‍රශංසා කළා හිම අමුතු සතුට ඇති නොවන මන්ටමට. දෘෂ්ටි නොගෙන සංකල්ප නොගෙන වාසය කරනවා කියන්නේ අනිත්‍යතාවය ප්‍රගුණ කරනවා කියන එකමයි පිළිතුරේ. අනිත්‍යතාවය කියන වචනේ තේරුම නිත්‍ය කරගන්නවා කියන එකේ අනිත් වචනේනේ. ප්‍රතිවිරුද්ධ වචනේ අනිත්‍ය. නිත්‍ය කරගන්නවා, මේක මගේ, මේ මම, මේක මෙහිමයි, මේක මෙසේ වේවා, මේකේ මෙසේ නොවේවා, ඔය තමයි නිත්‍ය. ඊළඟට බාහිරයට ආවහම ඉතින් දහසක් කෝටියක් අනන්තයක් කියන්න පුළුවන් නිත්‍ය. නිත්‍ය කරගන්නේ නැතුව එයා අනිත්‍යේ වාසය කරනවා. සම්මුතියට නෙමෙයි අනිත්‍ය, මේ පරමාර්ථයටයි අනිත්‍ය. මනස තුලයි, පංච උපාදානස්කන්ධය තුලයි, ආධ්‍යාත්මය තුලයි මේ අනිත්‍ය පුරුදු කරන්නේ. බාහිරෙන් පුරුදු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බාහිර සම්මත ලෝකයක් තියෙන සම්මත නිත්‍යයන් තුල ජීවත් වෙන්න සිද්ධ වෙනවා. එහෙමතු බාහිරින් අනිත්‍ය කරගන්න යන්න එපා. ආධ්‍යාත්මික අනිත්‍ය දර්ශනය, සම්මේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති, මේක ප්‍රඥාවේ දර්ශනයක්. නිසා බාහිරේ අනිත්‍යතාවයක් වඩන්න ගන්න බෑ පින්නතුනි. අනිත්‍යතාවයේ තියෙන නිත්‍යතාවයේ තියෙන්නේ මනසේ. එහෙමනම් මනසේ තියෙන නිත්‍යතාවය අහෝසි කිරීමෙන් හට ගන්නවා මොකක්ද? අනිත්‍යතාවය. කොමනයි නිත්‍යතාව අහෝසි කළාද අනිත්‍යතාවය එතන ස්වභාවයෙන්ම පහළ වෙනවා. ලෝභය දුරු කළාද ද්වේෂය ස්වභාවයෙන්ම පහව යනවා. අතීතය දුරු කළාද අනාගතය ස්වභාවයෙන්ම පහව යනවා. අනාගතයේ අතීතයේ පහව වූ තැන වර්තමානයක් ගැන කතා කරන්නම දෙයක් නෑ. වර්තමානය කාලික වෙනවා. ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයෙන් තොර වාසයක් එතන. ඒ නිසා ඒ වර්තමානයේ පින්නතුනේ අකාලික වර්තමානය. කාලයෙන් තොර වර්තමානයක් යාට තියෙන්නේ. සමහර අයගේ තරමක් ඔළුව නහර වැඩ කරනවා වගේ කැක්කුමක් දැනෙන්න පුළුවන්. ඒ ගැන මුකුත් හිතන්න එපා. කන්දක් නගින කෙනෙකුට දෙපා වෙහෙසක් ඇති වෙන්න ඕනනේ. අපි පොඩ්ඩක් විමසුන්න ඕනින් බලනකොට මේ අවදිය සිද්ධ වෙන්න පුළුවන්. විදර්ශනා වැඩෙනකොට එහෙම වෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේට හිසේ කැක්කුම දැනෙනවා. වින්නතුනේ හිස හත් කඩකට පැලෙන්න වගේ. වහන්සේ අදිෂ්ඨාන කරනවා, හත් කඩකට පැලුණාවේ මම නිවන් දකින්න මිසක් හැරෙන්නේ නෑ කිව්වා. මේම ගමනක් ගියොත් මම මැරෙයි කියලා හිතුණා. මරණය හොඳයි ධර්මයට නොදකිනවා නම් කියලා මරණයටත් බිය නොවුණා. ඒ වගේ මෙහෙම හිත දුරු කරගෙන යනකොට වෙනතුන තේරෙනවා මම මැරෙයි කියලා. අතින් අපි මේ ගමන කොහොමත් ආරම්භ කරන්නේ මම මරන්න තමයි. මම තියාගන්න නෙමෙයි, මම මරන්නේ මේ ගමන ආරම්භ කළා තියෙන්නේ. තමන්ගේ ආධ්‍යාත්මය තුළ අස්මිමානේ කියන එක, මේ මම වෙමි කියන ගුණය මරලා දාන්නයි නැති කරලා දාන්නයි මේ ලෑස්තිය. සිය දිවි නෙමෙයි පින්නතුනේ, සිය සංසාරෙම. සිය දිවි නෙමෙයි, සිය සංසාරෙම නැති කරලා දාන්න. ඇයි නැති කර දාන්නේ? අවිද්‍යාව පදනම් වූ අතිශයින්ම දුක් බහුල වූ මුලාවක් වන බැවි සංසාරෙ නිදහස් වෙන. සත්වයක් නැති තැනක සත්වයක් හදාගෙන, පුජ්‍යලයක් නැති තැනක පුජ්‍යලයක් හදාගෙන, රැවටීම තුළ සියවසක් සිටියත්, කල්ප කෝටි ගානක් සිටියත් පින්නතුනේ එක රැවටීමක්මයි. තමන්ගේ ආත්මය කරගන්න බැරි තැන ආත්මයක් හදාගත්ත අවිද්‍යාව දුරු කරන්න. එවිට ඔබට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්, සහනශීලීව ජීවත් වෙන්න පුළුවන්, ප්‍රීතියෙන් ජීවත් වෙන්න පුළුවන්. කෙනෙකුට ඉතාම සුව පරිසරයක් භාවනාව වෙලා තියෙනවා. තව කෙනෙකුට තව හරියට යොමු කරගන්න බැරි වෙලා තියෙනවා. තව කෙනෙක් මසොන් බුද්ධිය තවම ඉස්සරහට යනවා. මේ සියලු දෙනාම වටිනවා. එකම ප්‍රදේශයකට විවිධ වේගයන් වලින් වාහන ටික ඇදී යනවා. නිවන් මඟ. කමක් නැහැ. හෙමින් හෙමින් වේගෙන් වේගෙන් ඉස්සරහට ඇදී යන්න ඕන. දැන් ඔබ බලා සිටින්නේ ඔබ දෙස. ඒක හරිම වටිනවා. ඔබ දෙස කියලා ඔබ බැලුවත් තා පොඩ්ඩක් හැරිලා බලන්න, තාමත් මම හරියට මම දෙස බලනවද කියලා. තාමත් මේ බලන්නේ අතීතයෙන් ගත්ත රූප දෙස නේද? එහේ නැමැති, කන නැමැති, නාසය නැමැති මේ මල්ලේ තියෙන මතකයන් දෙස නේද? ආමත් ඒ චක්කු විඤ්ඤානේ, සෝත විඤ්ඤානේ, ගාන විඤ්ඤානේ දෙස නේද මම මේ බලාගෙන ඉන්නේ. සංඥා වේදනා ගැන නේද මේ තාමත් බල බලා ඉන්නේ. තාමත් මම දෙස මම බැලුවද? ඔන්න බොහෝ දෙනෙකුට ධර්මය අවදි කරගන්න හොඳ තැන. තිනතුනි පංච උපාදානස්කන්ධය නිසා හටගත්ත ඒ ගින්නට දැවි දැවි ඒ මේ අත දුවනවා පිච්චි පිච්චි නිවා ගන්න. ඒකයි තමයි වෙන්නේ. යමෙක් සම්පූර්ණයෙන් අවබෝධ කරනවා මේ ඉන්ද්‍රියන් සයම දුකක්, ඉන්ද්‍රියන් වල ස්පර්ශ වෙන සියල්ල දුකක්, ඉන්ද්‍රියන් තුල පවතින සියල්ල දුකක්, ඒ ඉන්ද්‍රියන් නිසා පවත්වන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පැවැත්ම සකසන පද්ධතිය දුකක් කියලා. එයා නිකන් නෙමේ දකින්නේ පින්නතුනේ, තව මිනිත්තු ගානකින් පුපුරන බෝම්බයක් කියලා මේක දකිනවා. එතකොට මොකද කරන්නේ? වහාම ඒක වීසි කරනවා, ඒකෙන් ඈත් වෙනවා. ආන්න එහෙම කෙනෙක් වුණාට පස්සේ ආයේ බෝම්බ වැඩ කරන දිහාවත් මොනවත් බලාගෙන ඉන්නේ නැහැ. එයා ඒක දාලා දුවනවා, නැත්තම් ඈතට වීසි කරනවා. අන්න ඒ වගේ බෝම්බයක් තමයි පින්නතුනේ පංච උපාදානස්කන්ධය. පංච ඉන්ද්‍රියන් සදා ආයතන කියන්නේ තව මිනිත්තු ගානකින් පුපුරන තියෙන බෝම්බයක්. දැන් සාමින් වහන්සේ දේශනා කරන්නේ සංකල්පයක් නොවේ. ඒක හොඳින් මතකයේ තබා ගන්න ඕන. ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ මතවාදයක් නෙමෙයි, දෘෂ්ටියක් නෙමෙයි කියලා. ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ අනක් නෙමෙයි. ඔබත් මේක අනක් හැටියට ගන්න එපා, දෘෂ්ටියක් හැටියට ගන්න එපා, සංකල්පයක් හැටියට ගන්න එපා, මතවාදයක් හැටියට ගන්න එපා, දර්ශනයක් හැටියට ගන්න එපා, ආගමක් හැටියට ගන්න එපා, චින්තනයක් හැටියට ගන්න එපා. පින්නතුනේ ස්වාමීන් වහන්සේ අනුශාසනයේ සියල්ල නොගැනීම, සියල්ල අනිත්‍ය නම්, සියලු සංඛාර ධර්ම අනිත්‍ය නම්, සබ්බේ සංඛාර අනිච්ච නම්, මේ වචී සංඛාරයන් නිත්‍ය වෙන්නේ කොහොමද? ඔබේ හැස්සෙච්ච සංඛාර පොදිය නිත්‍ය වෙන්නේ කොහොමද? පින්නතුනේ ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන අබමල් රේණුවක් තරම් දෙයක්වත් ලෝකෙ තිබුණා නම් නිත්‍ය කරගන්න පුළුවන් දෙයක්, සැප වූ දෙයක් තිබ්බනම් මම ඒක එළඹ ගන්නවා කියනවා. අබමල් රේණුවක්වත් තිබුණේ නැහැ නිත්‍ය කරගන්න. නිත්‍ය කරගත්තොත් දුක එළවනවා පස්සේ. මාස් කැබැල්ලක් ගන්න ගිජුලිහිනිය පස්සේ අනිත් ගිජුලිහිනිය එළවනවා වගේ පින්නතුනේ මේ සංඥාවක් ගත්ත තැන දුක එළවනවා, වේදනාවක් ගත්ත තැන දුක එළවනවා, සංකාරයක් ගත්ත තැන දුක එළවනවා, ඇහැ අල්ලගත්තු දුක එළවනවා, කන අල්ලගත්තු දුක එළවනවා, නාසය අල්ලගත්තු, දිව අල්ලගත්තු, ශරීරය අල්ලගත්තුත් ඒක පස්සේ දුක එළවනවා, මන අල්ලගත්තු දුක එළවනවා. පස්සෙන් එළව එළව දුක් දෙන්නේ, වේදනා දෙන්නේ. මම මොනවද කරන්න ඕන? එළවන්නේ නිකන් නෙමේ, යමක් ලබා ගන්න එයාට අයිති දෙයක් මං අරන් යනවා ඇති. ඒකයි එළවන්නේ. දුකට හේතු වෙන දුක පස්සෙන් එළවනවා නම් දුකට අයිති දෙයක් බබ අරගෙන යනවා ඇති. මොනවද මං අරන් තියෙන්නේ කියලා ඒක හල්ල දුවන්නේ. මිනිස්සු එක එක උපායන් යොදාගෙන තියෙනවා. අලියෙක් දුවන පස්සෙන් එළවගෙන එනකොට හරි උපායවල් යොදලා තියෙන මිනිස්සු ෂර්ට් එක ගලවලා දාලා දුවනවා. සමහරලාට අලියා ඒ ෂර්ට් එක එයයි කියලා හිතලා ඒක අල්ලගෙන ඉරනවා. අන්න ඒ වගේ මෙතනත් පුංචි උපායක් අපි යොදනවා. දුක පස්සෙන් එළවනවා නම් දුකට අයිති දෙයක් අපි අල්ලගෙන නැති, ඒ නිසා අපි දාලා දුවන්ට ඕන. ඒ නිසා ඔබේ පස්සෙන් දුක එළවනවා නම් දුකට අයිති දෙයක් තියෙනවා නම් ඒක දාලා දුවන්න. කායික අපහසුතා තියෙනවා නම් ඒව සංසිඳන විදියට ඉරියව් හදාගෙන කටයුතු කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. වීණාවේ ලස්සන හඬ මතුවෙන්නේ හරියට ප්‍රමාණයට තත් පිරිමැදීමෙන්. ඒ වගේ පින්නතුනේ වැඩි කරගන්නෙත් නැතුව, අඩු කරගන්නෙත් නැතුව ලස්සනට මනස පිහිටන විදියට මනස හදාගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ මගේ මධ්‍යම ප්‍රතිපදාව යනු අන්න එයයි. නිවන් මඟ නිවෙමින් යන්න ඕන. නිවන් මඟ සතුටින් යන්න ඕන. ඇස අල්ලගන්නේ නැති මට රූපවල ගැටලු නැත. කන අල්ලගන්නේ නැති මට ශබ්දවල ගැටලු නැත. දිව අල්ලගන්නේ නැති මට රසවල ගැටලු නැත. ශරීරය අල්ලගන්නේ නැති මට ශරීරය තුළ ගැටලු නැත. මන අල්ලගන්නේ නැති මට මනස තුළ ගැටලු නැත. මෙතෙක් මම මම කියන වචනේ භාවිතා කළද එය සම්මුති භාවිතයකට සීමා වන බව කරුණාවෙන් අපි තේරුම් ගත යුතුයි. නමුත් ඒ තුළ මම ක්‍රස් කරගන්න හොඳ නෑ. සම්මුති වහරයි මම මම කියා ආමන්ත්‍රණය කිරීම. සාදු කියා සැහැල්ලුවන්න. මම බොහෝම ගැඹුරු උත්තරයක් මේකට බලාපොරොත්තු වෙනවා. තමන්ට පුළුවන් තරම් තමන්ගේ ආධ්‍යාත්මික පුළුවන් තරම් දර්ශනය එක්ක ස්වාමීන් වහන්සේට උත්තරයක් මේකේ ලබා දෙන්න. මා විමසන්නේ එක ප්‍රශ්නයක් සියලු දෙනාගෙන්ම බලාපොරොත්තු වෙනවා. කීප දෙනෙක්ගෙන්ම බොහොම දෙනෙක්ගෙන් උත්තරේ. මේකයි ප්‍රශ්නය. ඔබ කවුද? මේක තැපල් කන්තෝරුවෙන් අහන ප්‍රශ්නයක් නෙමෙයි, පොලිසියෙන් අහන ප්‍රශ්නෙකුත් නෙමෙයි, පාස්පෝර්ට් කන්තෝරුවෙන් අහන ප්‍රශ්නෙකුත් නෙමෙයි, ඒ කහන්නේ ලෞතුරා බුදු කෙනෙක්. ආර්ය ශ්‍රාවක රහතන් වහන්සේ නමක්. ආර්ය ශ්‍රාවකයෙක් අහන්නේ ඒ ධර්මයෙන් අහන ප්‍රශ්නයක් කියලා හිතන්න ඕන. දෙවෙනි, ඔබ කවුද? මම සිරිපාල කිව්වොත් එහෙම පාස්පෝර්ට් කන්තෝරුවෙන් ඇහුවා වගේ. කමක් නැහැ. හැමෝම රහතන් වහන්සේ කෙනෙක්ගේ උත්තරේ කියන්න බෑ කියලා මම දන්නවා. නේද? අපිට කියන්න බෑ අනාගාමි කෙනෙක්ගේ උත්තරයක් මෙතන කියන්න. බැරි වෙයි. කමක් නැහැ. අපි ඉන්න මට්ටම ස්වාමීන් වහන්සේට අවබෝධ වෙන්න ඕන. ඒක ස්වාමීන් වහන්සේගෙන් ඒකට අනුශාසනය ලැබෙන්න ඕන. අපේ තියෙන දුර්වලකමක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් ස්වාමීන් වහන්සේට ඒක සංගවනවද? සංගවන්න එපා. ස්වාමීන් වහන්සේට සංගවන්න එපා දුර්වලතාවයන්. දොස්තරට සංගවන්න එපා ලෙඩ. ආනෝ හයියෙන් ඇවිදිනකොට මහන්සි දැනෙනවද? නෑ නෑ නෑ, මට හොඳ මහන්සි නෑ, හොඳට යනවා. මේ හොඳට මහන්සි අදි දානවා ගියාම මෙයාට මේ ඇතුලේ මොනව හරි කොලෙස්ටරෝල් තියෙනවා. ඈ ප්‍රශ්නයක් තියෙනවා. මෙයා කියන බොරුවට කියන නෑ නෑ මහන්සි නෑ. සංගෙව්වොත් ඒකේ විපද එයාට සිද්ධ වෙනවා. ඒක නිසා සංගවන්න එපා. ඒ වගේ තමයි ස්වාමීන් වහන්සේට සංගවන්න එපා. හොඳයි, අපි බලාපොරොත්තු වෙමු උත්තර. කොහොමද කියන්න බලන්න, කීප දෙනෙක් අත උස්සලා කියන්න. ඔබ කවුද? ඔකේ, මම කෙනෙක් නෙවෙයි. කර්මානුසූප නිෂ්පාදනය වන ශක්තිය. තව පිටිපස්සේ ශරීරය නාම රූප දෙක. දැඩිව අල්ලාගත්ත රූපස්කන්ධයක් තියෙන බව භවනාවේදී හම් වෙනවා. සුද්දාෂ්ටකේ නිර්මාණයක්, හේතුඵල ධර්ම. ඔබ කියන්නේ කවුද? තව ගලා යන සිතුවිලි පරම්පරාවක්. අන්න ඒකට තමයි මම කියලා කියන්නේ. තව තමන්ට හැඟෙන විදිහෙන් උපමා කරන්න ඕන, උදාහරණ දක්වන්න ඕන, නිදර්ශන ගේන්න ඕන. පඹයෙක් සිතුවිලි පරම්පරාවක්. ඒක තමයි. ඔව්, දැන් මේවා කියන්නේ කවුද? මම. මේවා මම කිව්වොත් ඒ මම කියපු එක ප්‍රතික්ෂේප වෙනවට කැමති නෑ. මේක මම නෙවෙයි නම් ප්‍රකාශ කරේ ප්‍රතික්ෂේප වෙන්න දෙයක් නෑ. හැමතිස්සේම විමසන්නේ අපෙන් සයින්නාස දැන් අපි මොකද්ද කරන්න ඕන? දැන් අපි මොනවද කරන්න ඕන? හරියට අර නාට්‍යාමේලා ඉන්නවනේ ඔය පිටකොටුවේම ඇවිල්ලා සර් බඩු මල්ලක් එහෙම දිනනවද? මල්ලක් එහෙම තියනවද? මොකද දැන් මගේ රස්සාව කරතියයි යන එක. දැන් ආධ්‍යාත්මික නාට්‍යාමිල ටිකක් එනවා. ඇවිල්ලා හාමුදුරු ළඟ තියනවද මොනවා හරි අපිට කරතියයි යන? දෙන්න දෙන්න දෙන්න. අපි ඥානවීර හාමුදුරන්ගෙට ඒවලුත් කරතියයි යන ඔබ වහන්සේගෙ දෙන්න. නෑ මේ උගන්වන්නේ අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනා මේ උගන්වන්නේ කර තියාගෙන යන එකේ දුක. කර තියාගෙන යන එකේ දුක පුදුම වැඩක් කියන්නේ හරි පුදුම වැඩක් ඔයක හරි ප්‍රශ්නයක් මට නෙවෙයි ඒ පින්නතුන්ටම තියෙන ප්‍රශ්නය. අල්ලගන්න විදිය හොත් දන්නවා. කොහොමද අල්ලගන්නේ? ඉඩම අල්ලගන්න විදිය මට කියන්න. මම ඒ ඉඩම අල්ලගත්තා. කොහොමද? වයසට යන කාලේදී අම්මයි තාත්තයි මං ගෙනල්ලා තියාගත්ත ගෙදර. ඒක උපායක් දැල කොහොමද මං අල්ලගත්තා. ඉඩම අල්ලගන්න විදියක් දන්නවා, අඹඩු මුට්ටු අල්ලගන්න විදියක් දන්නවා, අනුනු මහත්ය අල්ලගන්න විදියක් දන්නවා, ධනෙ අල්ලගන්න විදියක් දන්නවා, ඔක්කොම දන්නවා. පුදුම වැඩේ කියන්නේ අතාරින්න විදිය දන්නේ. අතාරින්න විදිය දැන් මේක හරියට මෙයා අල්ලගන්න විදිය වීඩියෝ කරන්න ඕන. අපි හිතමු වීඩියෝ කැමරාවක් CCTV කැමරාවක් ඔක්කොම සම්පූර්ණයෙන්ම 365 දවසෙම අවුරුදු 100ක් ජීවත් වෙනවා 100ෙම මෙයාගේ ඔළුව උඩ හයි වෙලා තිබුණා කියමුකෝ. දැන් මේ කැමරාවේ මේක වීඩියෝ වෙලා තියෙනවා නම් මේක දාලා ටේප් එක දාලා ආයි කරන්න ඕනේ මොකද්ද? රිවයින් කරන්න ඕනේ. රිවයින් කරාම පේනවා ආයි ඔය මැච් අරගෙන තරගෙන යන විදිය. දේ ඔබටත් යන්නකෝ යන්න මෙහෙම පුඩා කාලේටම මෙහෙම රිවයින්ඩ් එකක් දෙන්න. ගිහිල්ලා අර මුලින්ම දරුවා මෙල්ලවට බිහි වෙනකන් එතනෙත් තව රිවයින්ඩ් එකක් දෙන්න කුසට යනකම්. තවත් රිවයින්ඩ් එකක් දෙන්න මාස 7-8ක් විතර. ඒක පොඩි කල්ලකට එනවා නේ. කල්ලෙත් පොඩ්ඩක් රිවයින් කරගෙන ගියාම මෙලව තියෙන සියලුම තත්ත්වයන් දුර වෙලා ගිහිලා අර සාංශාරික ශක්තිය විතරක් පෙනේවි. සාංශාරික ශක්තිය කුමන ශක්ති සමූහයක ප්‍රතිඵලයක්ද කියන එක බලනවත් එක්කම ඒක නිදහස් වෙන්න හැකියාව ලැබේ. මේක හරීම ලේසි වැඩක්, ඒ වගේම හරීම අමාරු වැඩක්. අමාරු වැඩි වෙලා තියෙන ලේසි වැඩි නිසා ඒක ටිකක් තේරුම් ගන්න මහන්සි වෙනවා. මොකද මේ ලේසි වැඩි නිසා මේක අමාරු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ උපමා කරනවා, දේශනා කරනවා. මහණෙනි ඔබට අර ඈත තියෙන ඉර දිහා බලන එකද ලේසි? තමන්ගේ මේ ඇහි පිල්ලම උඩ බලන එකද ලේසි? නෑ අපිට උනත් මේ ඈත කඳු දිහා බලන එක ලේසි, මේ ඇහැ ළඟ බලන එක අමාරුයි. ඈත ආලෝක වර්ෂ ලක්ෂ ගණන් කෝටි ගණන් ඈත තියෙන රැයට තාරකා පේනවා. අපේ පෘථුවියට වඩා විශාල, හිරු මඩලටත් වඩා විශාල තාරකා පේනවා. කුඩාවට නමුත් මේ අපේ ඇහැවට පේන්නේ හොඳින් මතක තබා ගන්න. හොඳින් මතක තබා ගන්න. මෙන්න අපිට ඇති වෙච්ච ප්‍රශ්නය. මෙන්න අපි ළඟ තියෙන දුර්වලතාවය. ඔන්න හිලිදරව් වෙනවා. ධර්ම කාරණයක් එක්ක තමා දෙස බලන්න, තමා තුළින් දකින්න එක නිවැරදි කරගන්න. සංවර වෙනවා කියන්නේ ඒකයි. දහමට අනුව ඉක්මනින්ම දහම් පදයක් දේශනා කරනකොට ඒකම එතන සංවර වෙන්න ඕන. ඒ දහමට අනුගත වෙන්න ඕන, සමවදින්න ඕන. එමන අපේ ඉන්ද්‍රියන් ටික යොමු වෙලා තිබිලා තියෙන බාහිරයට අපි කෙරෙහි යොමු වෙලා නැති ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. අපි දෙසටම යොමු වුණා නම් මේ ප්‍රශ්නේ නැත. මේක අවබෝධ කරන්න, අවබෝධ කරලා ඉවර වෙලා පින්නතුනි කොච්චර දේවල් තිබුණත් ප්‍රශ්නෙකුත් නැහැ. කොච්චර දේවල් කෑව බිව්වත් ප්‍රශ්නෙකුත් නැහැ. කොච්චර වටපිටාව පරිසරය මොනවා තිබුණත් එයාගේ හිත ඇලෙන්නේ නැහැ. මොනවාද මේ ආත්ම දෘෂ්ටිය කියන එක එළවා දැමුවොත් මේ තොইলි නටලා. සක්කාය දිට්ඨිය රැවදී බරපතල දෘෂ්ටිය එළවා දමන ඇදුරුතුමන් මේ ආර්ය ශ්‍රාවකයෝ, ඒ බුදුරජාණන් වහන්සේලා වෙන වෙන දිෂ්ටි නැයි යවන්න පුළුවන්. මහසෝන් දිෂ්ටි යවන්න පුළුවන්, කළු කුමාර දිෂ්ටියත් යවන්න පුළුවන්. සක්කාය දිට්ඨිය යවන්න කෙනෙක් නැහැ. මේ සද්ධර්මයේ පහළ වෙලා තියෙන එකට සක්කාය දිට්ඨිය දුරු කරා. ඒ දුරු කරන්නේ මේ ආතුරය දුක් විඳිනවා. මොකද සක්කාය දිට්ඨිය ඔබ සක්කාය දිට්ඨිය නිසා නොවේද දුක් විඳින්නේ? එයාට හරි බයයි. හරියට පාලකයෙකුට බය වගේ. තණ්හා දාසෝ කියන්නේත් ඒකයි. අපි දාසයෙක් වගේ එතන වැඩ කරන්නේ. අපි හරි බයයි සක්කාය දිට්ඨිය අපිට දනුවන් දෙයි කියලා. එයා ඉතින් කියන දේ කරනවා. සක්කාය දිට්ඨිය වෙනුවෙන් අපි බොහෝ වැඩ කළා මේ දක්වාම. බලන්න මුහුදට පුරවන ජලය වාගේ හිල් වෙච්ච කලයට දාන වතුර වාගේ ගඟට කපන ඉනි වාගේ හොම හොම ගිහිල්ලා තමයි කියන්නේ. ගහපු පදේකුත් නැහැ, බෙරේ පළෝකුත් නැහැ කියලා කියන්නේ ඕක තමයි. තව කියනවා හීනෙන් ගෑ සබන් වගේ කියලා. අපේ වයසක ආමඳුරු කෙනෙක් තමයි ඔබ කිව්වේ. සායිනාස මුළු ජීවිත කාලෙම මට එක පිටකට පිඩි කළා කිව්වොත් ආමඳුරුනේ මොන වගේද ආමඳුරන්ගේ ජීවිතේ? ඉස්සර නීතිච්ච මහත්මයෙක් මහාන වෙලා කිව්ව අනේ හාමුදුරුවනේ හීනෙන් ගෑ සබන් වගේ කියලා. නඩු නම් කීයක් කතා කළාද? දරුවෝ නම් බොහෝ හැදුවා, මුණුපුරු බෙනිපිරියොත් හැදුවා. ස්වාමි බාර ඉඩ කඩන් දීපල යාන වාහනත් ගොඩක් තිබුණා. හීනෙන් ගෑ සබන් වගේ කිව්වා. දැන් මහන වෙලා ඉන්නවා. අපිටත් එහෙම වෙන්න තියන්න හොඳ නෑ. අපිට නම් හීනෙන් ගෑ සබන් වගේ නෙමෙයි මන් ලබාගත්ත ජීවිතේ. මං අවබෝධ කරගත්ත මේ ගැඹුරු ධර්මය. සන්තෝෂ වෙනවා. ටිකක් මේක සූක්ෂම ධර්මයක් බවට පත් වෙන්න බින්නතුනේ මේ ඇඟිල්ල දිගු කරලා පෙන්වන්න බෑනේ. නිවන ඇඟිල්ල දිගු කරලා මෙහෙම කියලා පෙන්වන්න බෑ. ඇයි? දිසාවක නොපවතින බැවින් නාම රූප දෙක නැති බැවින් ඇඟිල්ල දිගු කර පෙන්වන්න බෑ. නාම රූප දෙක තිබ්බනම් දිසාවක පිහිටා තිබුණනම් ඇඟිල්ල දිගු කර අපි පෙන්වනවද නැද්ද? ඇඟිල්ල දිගු කර පෙන්වනවා. ඇඟිල්ල දිගු කර පෙන්වන්න බෑ. එහෙනම් මොකද සමහර අය හිතන එහෙනම් ඕක දකින්න බැරි එකක්. ඇයි එහෙම තීරණයකට එන්නේ? එයා විශ්වාස කරනවා සියල්ල අපි දැකිය යුත්තේ ඉන්ද්‍රයන් තුලින් කියලා. ආන්නේ අය කියන ඔය හාමුදුරුවන්ගේ ඔය බණ කවුරුවත් අවබෝධ කරවන්නේ නැහැ ලෝකෙ. කවමදාකවත් ඕක තේරුම් ගන්න හාමුදුරුවෝ මැරෙනකම් ඕක කියයි ඉඳි කිසි කෙනෙක් ඕක තේරුම් ගන්නේ නැහැ කියනවා. ඇයි? එයා විශ්වාස කරන්නේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන සීමාවේ දේවල් විතරමයි. එච්චරයි මේ ලෝකේ අඬු ටිකක් තියෙන ලෝකේ තේරුම් ගන්න ඉන් එහා දෙයක් නැහැ කියලා තද බල විශ්වාසය. ඉන්ද්‍රයන්ට ආසත් භාවය. ලෝතර බුදු කෙනෙක් තමයි මේ උත්තරීතර සොයා ගැනීම කළා. මුළු ලෝකේම ඉන්ද්‍රයන් අතර අතරමං වෙලා ඉද්දී පටිසෝතගාමී ප්‍රතිපදාවෙන් මේ ඉන්ද්‍රියන් අතර උඩුගම් බලා ගමන් කළා. හැබැයි පිළිකුලක් නෙමෙයි, ප්‍රතික්ෂේපේ නෙමෙයි. ගොඩාක් අය මේක තේරුම් ගත්ත ඍණාත්මකයි කියලා. ඒ කියන්නේ මේ අපිට මේ ප්‍රිය වූ, මනාප වූ, කාන්ත වූ දේවල් වල විතරයි අපේ හිත ඇලෙන්නේ කියලා. ඇයි අප්‍රිය වූ, අමනාප වූ, අකාන්ත වූ දේවල් කෙරෙහි හිත බැඳෙන්නේ නැද්ද? ඒක බැඳෙනවා, බැඳිලා ගැටෙනවා. ඒකත් වරදක්. ඒකනේ අපි ටිකක් අර ප්‍රිය වූ, කාන්ත වූ, මනාප දේ විතරයි හොඳ නැති කියලා අනිත් දේවල් වලට දොස් කියන්නේ. ඒක තමයි වැරද්ද උනේ අපිට. අප්‍රිය වූ, අමනාප වූ, අකාන්ත වූ දේ, අවලස්සන වූ දේ එහෙම තමයි. ඒකටත් බැඳෙන්න හොඳ නැහැ. බලන්න අර ආධ්‍යාත්මික නාට්‍යාමේ ඇවිල්ලා මල්ලක් හොයනවද කියලා. සමහර අයට තේරෙන්නේ මේක දැනෙන්නේ හරියට අර බිත්තියට හේතු කරලා මරන්න හදනවා වගේ. හැබැයි මෙයා මරණයට කැප වෙච්ච කෙනේ නම්, මරණයට දානය කරපු කෙනෙන් නම්,
මරණය උරුම කොට මරණය ජීවිතෙත් එක්ක බද්ධ පවතින දෙයක් මරණය මාරයාට අයිති වූ දෙයක් කියලා එයා තේරුම් ගන්න නම් එයා මාරයාට බය නෑ. මාරයාට අයිති දේවල් හොරකම් කරගෙන දුවනවා 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 මාරයා පස්සෙන් ගලවනවා. එතකොට මාරයාට බය වෙනවා. එහෙම නෙමේ මේ නැනති ආර්ය ශ්‍රාවකයා මාරයා කොහෙද ඉන්නේ කියලා හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලා ඇඩ්‍රස් හොයාගෙන හොයාගෙන ගිහිල්ලා ඔයාද මාරය කියලා අහන. ඔව්. අනේ මං ඔයා ගොඩ කාලයක් හෙව්වා. මට හොයාගන්න බැරි වුණා. ඇයි? මං ඔයාගෙන් ගත්තර බඩු වර්ගයක් තියෙනවා. ඒ ඔක්කොම ටික මම මේවාට දීලා යන්න ආවේ. මාරය පුදුම වෙනවා. පුදුම වෙලා කියනවා. ඔබතුමිය පුදුම කෙනෙක්. ඇයි? මේ ලෝකෙ ඔක්කොම මගේ බාණ්ඩ හොරකම් කරගෙන උන් දුවනවා මං උන් පස්සේ එළවනවා. ඔබතුමා පුදුම කෙනෙක්. මාව හොයාගෙන හොයාගෙන දුරබැහැර ගෙවාගෙන ඇවිල්ලා මේක සිය කැමැත්තෙන් මට දීලා යනවා. ඔබ මේ ලෝකයේ ඉක්ම වූ කෙනෙක්, ශ්‍රේෂ්ඨ කෙනෙක්. මාරයා කියනවා ඔය ආසනේ අයිති මටයි. මේ ලෝකයේ අයිති මටයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාරය මම ලෝ අත්හරින්නේ. මම ලෝකේ අත්හරින්නේ කොහාගේ දේවල් ඔයා ගන්න. අර ඔයත් එක්ක ගනුදෙනවා නෑ. ඔයාගේ දේවල් ඔක් ගන්න. මම මොනව නැති වෙනවටද මම බය නැහැ. මේ දැම් මැරෙනවටද රාජ්‍ය නැති වෙනවටද මොනම තත්ත්වයක් උදා වෙනවටද මම බය නැහැ. අන්න උජුපටිපන්න භාවය. පිටත් ඔය ඡන්දේ ඉන්න ඒගොල්ලෝ මාරයට බයයි. වෙන අතරවත් අල්ලපු ගෙදර මිනිස්සුන්ට බය නැහැ. මාරයට බයයි. සමාජයේ ඉන්න නොයෙකුත් අයටත් බය නැහැ. බලය නිසා, ධනය නිසා, නිලය නිසා. හැබැයි යාළ මාරයට බයයි. මෙයා හැබැයි මාරයට බය නැහැ. අනිත් ඔක්කොටම බයයි. ඒක තමයි වැදගත්. මොකද අනිත් ඔක්කොටම බය වෙන්නේ යා මේ පිස්සු බල්ලොන්ට කියලා හපෝගන බෙහෙත් විද්ද ගන්න බෑනේ. ඒකයි මේ පිස්සු බල්ලේ කියලා දැනගත්තාම කියලා හපෝගන්න යන්නවද? අපි ඈත් වෙලා ඉන්නා නේ. අයින් වෙලා ඉන්නවා. එහෙම බෙහෙත් විද්ද ගන්න යන්න පිස්සු බල්ලන්ට කියලා හපෝගන. ඒ නිසා එයා බයයි. හැබැයි මාරයට බය නෑ. කීමද කියන්නේ එයා මාරයටවත් බය නෑ කියලා. ඒක ආවෙත් මේ ලෝකෝත්තර ධර්මය තුල. මාරයටවත් බය නෑ. මාරයට බය නැත්තම් කාටද බය? අවසාන බය ඕනම කෙනෙක්ගේ තියෙන්නේ කොතනද? මාරය ළඟ. ඉහළම බයක් තියෙනවා නම් ඒ බය මරණ බය. මරණය ඉක්මවන්න ඕන. අජර අමර ජරාවට පත් වෙන්නේ, මරණයට පත් වෙන්නේ. අප්‍රමත්තා නමියන්ති. ප්‍රමාද වූ තමයි මැරෙන්නේ. අප්‍රමාදී වූ අය මැරෙන්නේ. කොහෙද මේ ප්‍රමාද වෙලා ඉන්නේ? අන්න මේ සදායතන තුන ප්‍රමාද වෙලා läගලා ඉන්නව නතර වෙලා. ඔතනින් නැගිටින්න. ඔතනින් වහාම ඉවත් වෙන්න. තා මිනිත්තු ගානකින් පුපුරන බෝම්බයක්, කිබුල්ලු ඉන්න විලක්, බොහොම දර භයානක තැනක්. ඔතනින් වහාම ඉවත් වෙන්න කියන අනුශාසනය බුදුහාමුදුරුවෝ ලබා දෙනවා. අර බෝම්බ කතාව කිව්වේ මං ඒ කාලේ බෝම්බ තිබ්බේ නෑනේ. අපි බණ ටික අහලා මල්ලක් කර තියාගත්තා කියලා නෙමේ කියන්න ඕන, තිබුණු මලු කර තියාගත්ත මලු ටික අබ්බිමින් තිබ්බා. හරි සැහැල්ලුයි. දෘෂ්ටියක් කර තියාගත්තා නෙමේයි, දෘෂ්ටියක් බිම තිබ්බා. සංකල්පයක් කර තියාගත්තා නෙමේයි, තිබුණු සංකල්ප ටිකක් මම බිමින් තිබ්බා. ඒකට කියනවා දිට්ඨි විසුද්ධිය. සැක සංකා දුරු කරගත්තා. මේ තැනෙන්නේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම. ඒව නැතුව නිවන් දකින්න ඒක වෙනවා මේ දේශනාව තුළ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ ඒ සියල්ල සිද්ධ වෙනවා. දේශනාව තුළත් භාවනාව සිද්ධ වෙනවා. ඒ වගේම ඒ දේශනාවේ යම් කර්මස්ථානයක් බුදු කෙනෙක් ආර්ය ශ්‍රාවකයේ දුන්නු ආකාරයට ඒක වැඩිමින් ඒ තුළත් භාවනාව සිද්ධ වෙලා මාර්ගඵල දකිනවා. ඒක චරිතයත් එක්ක බලලා හරියට පින්නතුනේ ලෙඩාට බෙහෙත් නියම කරනවා වාගේ බොහොම සැලකිල්ලෙන් වෙන්න දෙයක්. දැන් රෙදි කෑල්ලක් පිරිමදින්න දෙන්නෙකුට දුන්නයි කියලා අවස්ථාවක් පොතේ කොයි බහරි තියෙනවද? නෑනේ. චූලපන්තක හාමුදුරුවන්ටම පමණයි ඒක දීලා තියෙන්නේ. එතකොට තේරෙනවනේ ලෙඩේ හැටියටයි මේත. එහෙනම් අපිට හොඳ දොස්තරවරු ඉන්න ඕන. සත්හට වෙන බව දුකට වේදානන්ල ඉන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඉන්න ලෙඩු ලෙඩේට කැමතිනේ. ලෙඩේ අතහරින්න කැමති නෑ. මම මේ ලෙඩේට කැමති. ඉතින් කොහොමද වෙන්නේ? හෙවනොත් බෑ. දවසක් මිනිස්සේ කතා කරලා කතා කරලා ඔක්කොම කළා. ඒ මිනිස්සේ මගෙන් අවසානය අහනවනම් ඉතින් ස්වාමීන් වහන්සේ මං අපායේ යන්න කැමති නම් ඔබ වහන්සේ මොකද කරන්න කියලා අහුවා. ඉතින් මං එපයි කියන්නේ මං කෝ ගිහිල්ලා හිට බලලා කියලා. ඒ කියන්නේ සිය අවශ්‍යතාවයට ඒ තරම් කැමැත්තක් තියෙන අපායේ යන්න කැමති. තිරිසන් වෙන්න කැමති. ඒ තැන්වලට ඒ මිනිස්සු යන්නේම පින්නතුනේ ඒ ඇත්තන්ගේ ඡන්දය නිසා. ඒ නිසා බලවත් කර්ම එතෙන්ටම රැස්වීම නිසා පෙරේතය වෙන්නේ කැමැත්තේ. ඒ කියන්නේ ඒ මිනිස්සේ කැමැත අකමැත්තෙන් නෙමෙයි පෙරේතෙක් වෙන්නේ. අපාය යන්නේ කැමැත්තේ. හිඟන්න තුවාලේ දියන් ඉන්නෙත් කැමැත්තෙන්නේ. කරන්න දෙයක් නැහැ පිනතුනේ. අඥානකම අවිද්‍යාව නැමැති මලකඩයක් අඳුරක් මේ ලෝකේ තවත් නැහැ පිනතුනේ. ඒ නිසා ලෝතුරා බුදු කෙනෙක්ගේ ධර්මයේ පඤ්ඤාවන්තා සායන්දම්මු මාගේ ධර්මයේ ප්‍රඥාවන්තයන් උදෙසායි මේ පිනතුන් ප්‍රඥාවන්තව ආර්ය මාර්ගයේ සොයනවා, ධර්ම මාර්ගයේ සොයනවා, නිවන් මාර්ගයේ සොයනවා. මේක හරියට පිනතුනේ අමාවක දවසේ වැටිච්ච ඉදිකට්ටක් හොයනවා වගේ වැඩක්. අඳුරේ අසීරුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා අස්ලොන් ගහක් 16කට පල්ල කොටසක් තියලා අමාවක දවසේ විදුලිය එළියනේ දැකලා විදිනවා වගේ වැඩක්. වැඩේ කරයිද? පුජ්‍යලයට කරන්න බෑ. කන කැස් බෑව වියසිතුරෙන් එළිය බලනවා වගේ වැඩක් කිව්වා. කනකස් බෑ වියසිදුරෙන් නෙමෙයි. නිකම්ම උඩට ඔළුව දැම්මත් පේන්නේ නෑනේ. නෑ ඒක කියවෙලා නෑ. එක ඇහැක් අන්දේ කියලා කියවෙලා නෑ. ඒක කෙලිම කියවෙන්නේ කනකස් බෑ කියලා. ඉතින් කනකස් බෑ වියසිදුරෙන් නෙමෙයි නේද? ඒක මොන විදියකින්ම මේ ආව එයා දකින්නේ. කෙරෙන්නේ නැති දෙය කියන්නේ සත්පුජ්‍යලාත්ම ගුණේ දුරු කරන්න කියපු ස්වභාවය. ඒ කියන්නේ මේක සත්‍යේ පුජ්‍යලයක් නම් කවදාවත් දකින්නේ නෑ කියන එක මේ කියන්නේ හැමතැනම ධර්මයේ. උදාහරණ දක්වලා පෙන්වන්න උත්සාහ කරේ ඒක ඔබ සත්‍යේ පුජ්‍යලයක් හැටියට නිවන් දකින්නේ නැහැ නැහැමයි පින්නතුනේ. සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටිය දුරු කිරීමෙන්ම නිවන සාක්ෂාත් කරනවා. වෙන ආගම්වල තියෙන විශ්වාසය දැඩි කරනවා. අපිට තියෙන පිනතුනේ ප්‍රත්‍යක්ෂතාවය වැඩි කරනවා. ප්‍රත්‍යක්ෂතාවය වැඩි වීමෙන් විශ්වාසය පහළ වෙනවා. දෙයියෙක් නැහැ. ඔළුවට දානෝ මනස්ගාතය. ඒ මනස්ගාතේ එයා දැඩි කරනවා. ඒ ශ්‍රේයා ශ්‍රේෂ්ඨයි, ඒ දෙයිය ළඟට යන්නේ, ඒ දෙයිය තමයි අපිට බුරියානි දෙන්නේ, ඒ දෙයිය තමයි අපිට රොටි තම්බලා දෙන්නේ, ඒ දෙයිය පර්චස් 10ක් අපිට වෙන් කරලා දෙනවා. මෙයාම විශ්වාස කරගෙන හිටියොත් දෙයියන්ගේ පර්චස් 10 හම්බ වෙනවා. එතකන් ඊයදපන් හූල්ලපන් කෑගහපන් කියලා නේද උගන්වනවා. ඊට පස්සේ මිනිස්සයා ඒ පිළිබඳව කෑගහමින් යාඥා කරමින් අන්ධ භක්තියෙන් හූ කියමින් කනක් ඇහෙන්නේ නැහැ උදේ පාන්දර බල්ලෝ උඩුගුරු දානවා වගේ කෑ ගහනවා. මෙහෙදී නෙමෙයි ඕස්ට්‍රේලියාවේදී ඇහිච්ච ගම් මං කිව්වේ. ඕස්ට්‍රේලියාව නන්නේ නැහැ නේද ඒවා. මේ කොහේ හරි රටක ඇයි අවිද්‍යා පරමම්මල බුදුහාමුදුර ලොකු දුරේක්ෂයක් හැදුවා. අගහරු ලෝකෙ නෙමෙයි විශ්වයෙන් එහා බලන්න පුළුවන් දුරේක්ෂයක්. අපේ කට්ටිය ඒකට එකතු වුණා. එකතු වෙලා දුරේක්ෂයෙන් ඇහැ දිහලා බලනවා වෙනුවට මේගොල්ලෝ දුරේක්ෂය උඩින් තිබ්බා. තියලා ඒකට වීදුරුවෙන් පෙට්ටියක් හැදුවා. ඒක වටේට මල් තියලා වැඳ වැඳ ඉන්නවා. මේක තමයි විශ්වයෙන් නිහා බලපු දුරේක්ෂය කියලා මේකට වඳින්න ඕන කියලා. දැන් දුරේක්ෂය හදපු බලාපොරොත්තු බුදුහාමුදුරන් ඉෂ්ට වෙනවද? ඉෂ්ට වෙන්නේ නැහැ. මට බේන්නේ අපේ බෞද්ධයොත් එහෙමයි වැඩි. මල් තියලා වඳින්න නෙමෙයි බිනතුනි, මට පුළුවන් නම් මේ මල් කියන්නේ මොකද්ද? මේ මල්ඩිංගක් කියන්නේ මොකද්ද? මට පුළුවන් නම් මම බුදුහාමුදුරුවන්ට පූජ කරන්නේ මහා පෘථුවිය බන්දේසියක දාලා පූජ කරනවා. වැඩි ඉවරයි නේක සැරේට. මලුත් ඔක්කොම පූජ වෙනවා, මැණික් ඔක්කොම පූජ වෙනවා, ඇද්දල ඔක්කොම පූජ වෙනවා නේද? ගහකොළ සුවඳ දැව ඔක්කොම පූජ වෙනවා. මම මහා පෘථුවිය බන්දේසියක දාලා ස්වාමීන් කියන මේක. බුදුරජාණන් වහන්සේගේ පාමුල තිබ්බා. උන්වහන්සේ මේක කකුලෙන් ඇඟිල්ලෙන් මෙත්තකට පෙරලලා කියයි. ආනන්ද මං ඕක අතෑරලා ගොඩක් ආත් කියයි. එතකොට මල් පූජ කරන අය ගැන අනේ කවර කතාවද? පරමාය පූජාය ප්‍රතිපත්ති පූජාය. හැබැයි ධර්මයේ දැක්ක කෙනා හොඳින්ම මල් පූජ කරනවා, පහන් පූජ කරනවා අවබෝධයෙන්. එතනනේ දැන් අපි දේවාලෙත් දකිනවා, කෝවිලෙත් දකිනවා, එතන මෙතන ඔක්කොම මල්නේ නේද? මල් පූජ කරනවා, පහන් පත්තු කරනවා. මොකද දෘෂ්ටි ඒකයිද? දෘෂ්ටි ඒකයිද? ඒ නිසා අපිත් බුදුහාමුදුරන්ට මල් පහන් පූජ කරනවා අවබෝධයෙන්. අවබෝධයෙන්. අවබෝධයෙන් නැති වුණොත් ලොකු ප්‍රශ්නයක්. එකයි වැදගත්. සමහර රටවල බුදු පිළිම පාවිච්චි කරන මෝස්තරයක අවබෝධයනේ. බුදුහාමුදුරන්ගේ පච්චේ කොටා ගන්නවා මෝස්තරයක අවබෝධය නෑ. අන්න ඒකයි අවබෝධය වැදගත් කියන්නේ. ඒකයි දර්ශනය වැදගත්. දර්ශනය වැදගත් කියන්නේ බුදුහාමුදුරුවෝ පච්චේ කොටා ගන්න ඕනේ නෑ. හිතේම ඔව් ගෙටිලා දැකලා ඉවරයි පින්නතුනේ බුදුහාමුදුර අප්පටිමයි කියලා. ඔබ දැකලා තියෙනවද අප්පටිම බුදුහාමුදුරු? දකින්න මේ දිවියේදීම දකින්න අප්පටිම බුදුහාමුදුරු. ඒ කියන්නේ ෆොටෝ ගහන්න බැරි බුදුහාමුදුරු. ධර්මකාය දැකලා තියෙනවද? ධර්මකාය දකින්න බුදුරජාණන් වහන්සේගේ. අර වක්කලේට මොකද කිව්වේ? ඔබ ධර්මකාය බලන්න ගිහිල්ලා. අන්න එතන බුදුහාමුදුරු එන්නේ. මේ අර සිද්ධාර්ථයන්ගේ ශරීර නම් නෙමෙයි. අනුන් පරීක්ෂා කරන්න යන්නේ ප්‍රථමම පරීක්ෂා කරගන්න. ඇයි? තමන්ගේ සුගතිය තමන් හදාගන්න ඕන. තමන්ගේ සුගතිය තමන් හදාගන්න ඕන. ඔබට ඔබ පහනක් වන්න, ඔබට ඔබ පිළිසරණ වන්න, ඔබට ඔබ පමණයි. ධර්මයේ හැරෙන්න නම් වෙන පිළිසරණක් මට පේන්නේ නෑ. ඔබට ධනයට පිහිට වෙන්න බැරි තැනක් එනෝ, ඥාතීන්ට පිහිට වෙන්න බෑ, ස්වාමියාට භාර්යාවට දරුවන්ට පිහිට වෙන්න බැරි තැනක් එනෝ. අනේ එදාට ඔබට ධර්මයේ විතරයි කියලා තේරෙනකන් ඉන්න එපා. දැන් මේක පිට කරගන්න. කරන්න ඕන දේ කල්යාණ මිත්‍රත්වයන් සාගන්න, අවබෝධයෙන් දේශනා කරන කල්යාණ මිත්‍රත්වයන් සාගන්න. 100%යි කල්යාණ මිත්‍රත්වයේ යගේ 50% නෙමේ. ඒ කල්යාණ මිත්‍රත්වයේ අනුශාසනය හොඳින් අහන්න. හොඳින් අහනවා කියන්නේ පිනතුනේ නලල රැලි කරගෙන ඇස් කරකව කව අහන්න. දැන් නලල රැලි වෙලා ඇස් කරකවෙන්නේ හොඳ විමසුම් බුද්ධියක් තියෙනකොට. නැත්තම් අපේ අය රේඩියෝ එක දාගෙන නලල රැලි කරගෙන ඇස් කරකව කව අහන්නත් ඉඩ තියෙනවා. හොඳ විමසුම් බුද්ධියකින් අහන එවිට ඉමේ මේ ඉරියව් අපිට පේනවා. ඉරියව්වෙන් එයා මේ ගැන කල්පනා කරනවා කියලා පේනවා. තේරෙනානේ? හැම ගැන කල්පනා කරනකොට මේ පැත්තට ඇස් යොමු වුණාම මේ පැත්තේ තදින් පීඩන එයා අපි දැනගන්නවා. එයා ඒ ගුණයෙන් බැලුවා. ආයි මේ පැත්ත බැලුවා, තව කෝණයකින් එයා ඒක දිහා බැලුවා කියලා අපි දන්නවා. තව කෝණයකින් මෙහෙම කරලා බැලුවා. නොයෙකුත් නොයෙකුත් පැතිකඩවල වලින් මෙයා මේක ඝර්ෂණය කරනවා. ඒක ඉරියව්වෙන් පේනවා. ඒක ඒ වගේ ධර්මයේ ගොඩාක් ඉක්මනට අවබෝධ කරගන්න ඕන. එක දිගටම දසත් ධර්මයේ අවබෝධයෙන් දේශනා කරන කල්යාණ මිත්‍රයෙකුගේ දේශනා අහන්න ඕන. ඉතින් මට ධර්මයේ පුහුණු කරන කාලෙදි ලැබිච්ච උපදේශයක් තමයි රාත්‍රී එකට විතර නැගිටින්න කිව්වා. නැගිටලා 4 විතර වෙනකම් බණ අහනවා. 4 ඉඳලා 7 වෙන්න කිව්වා ටිකක් දවල්ට. 4-5 විතර වෙනකම් මම කර වැඩි හැමදාම එමය. වේලා සරීම 8 විතර සැතපේනවා. සැතපෙලා 1 විතර නැගිටිනවා. නැගිටලා 1 ඉඳලා 2 3 4 ඔය වගේ මට්ටමට බණ අහලා ආයෙ ටිකක් පොඩ්ඩක් උදේ දානෙත් වරද්දගෙන පොඩ්ඩක් සැතපෙන්න ගැතියක් තිබුණා. ටික කන දවසක් සතියක් දෙකක් පාවිච්චි කරේ වැඩි පිළිවෙල. මොකද්ද මේ උපක්‍රමය? පින්නතුනේ අපි රාත්‍රී රස්සාවක් කරන්න පුරුදු වෙලා නැත්නම් අපේ මොලේ වැඩිපුරම හරිම හිස්ව හරිම නිසංසලව ඉන්න තමයි පුරුදු කරලා තියෙන්නේ රාත්‍රී 12ත් උදේ 4-5 වගේ වෙනකම්. එතකොට අපිට මොලේ නිදහස් වෙලාවක් හම්බ වෙනවා. අන්න ඒ වෙලාවට ධර්මය දෙන්න ඔළුවට ලේසි. අපි කීමටත් කියන්නේ උදේ 4-5 නැගිලා පාඩම් කරාම පාඩම් හිටිනවා කියලා. අන්න පින්නතුනේ දැන් පින්නතුන්ට මෙතන මේ ධර්මයේ කැවෙනවා. නමුත් පින්නතුනේ අර කිලිටු ඇඳුමකට සායම් වදිනවා වගේ. හරි ලස්සන එන්නේ නෑ කිලිටු ඇඳ. පිරිසිදු ඇඳුමකට සායම් වදිනාම තමයි හරියට ලස්සන එන්නේ. මඩ වතුර කලයකට චංචල වෙච්ච මනසකට ධර්මයේ වැටුණට වැඩක් නැහැ. දේශනා අවසන් කරන්න කාලය වුණාට දැන් තමයි දේශනාව ආරම්භ කළේ. හැමදාම වෙන්නේ මේකයි, දේශනාව ආරම්භ කරනකොට දේශනාව අවසන් කරන්න වෙනවා. ඒ සාර නිශ්චල මනස තෝරගන්න. වටිනවනේ නේද? මහන්සි වෙන කෙනෙකුට තේරෙනකොට මට කවුරුත් නැහැ කියලා, මට මමවත් නැහැ කියලා තේරෙනකොට, මේක තමයි මට පිහිට කියලා තේරෙනකොට, එදාට ඔබට පිහිට කරගන්න ওই උපාය මාර්ග ඔක්කොම කියලා දෙන්නේ. ඒ පසුබිම තුල කැපවීම හැම කෙනෙක්ගේම හරීම ටිකක් ගොරෝසුයි, ලොකු කැපවීම කරලා තියෙනවා ධර්ම අවබෝධය කරගත්ත ඕනම කෙනෙක් වෙන තුනේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ සොඳුරු බව නම් කවුරුත් ගන්න ආසයි. හය අවුරුද්දේ දුෂ්කර ක්‍රියාවත් එක්ක දෙන්නද කියලා ඇහුවෝ බුදුබහත් එපා කියලා. ඒක ඒකත් එක්ක එපා නිකම් මේ අග්ගාල නිකන් දැකලා ඒක පාට උඩින් යන්න, බිමින් යන්න, පොළොව යටින් යන්න, රැස්වි දෙන්න, මහා වන්දනා, ගරු සම්මාන ඒව හම්බෙනවා බොහොම හොඳයි. නෑ නිකන් හම්බෙන්නේ අර හය අවුරුද්දත් එක්ක හම්බෙන්නේ. කාගේ ජීවිතෙත් එහෙමයි වෙනතුනේ. ඒ දුෂ්කර කටුක බවක් තියෙන ඒකක් එක්ක තමයි ඒ සාර්ථකත්වය මුණ ගැහෙන්නේ. තතේව අනුකම්පාය ජම්බු දීපා ඉදාගත. මා ඔබට අනුකම්පා පිණිසයි ජම්බු දීපේ ඉඳලා වැඩම කළේ. ඒ වගේම කල්යාණ මිත්‍රයේ අනුශාසනයක් වේද, එය ඔබට එරෙහිව නෙමෙයි, ඒ ඔබගේ කෙරෙහි තියෙන දයානුකම්පාව නිසා, ආදරය නිසා, තියෙන ශ්‍රද්ධාව නිසා දෙන දෙයක්. ඒකින් ඔබ පෝෂණය වෙලා ජීවිතය ලස්සන කරගන්න, පැහැබර කරගන්න කියලා ප්‍රාර්ථනා කරනවා. විහාරාධිපති කටයුතු අපිට අවසරයි ධම්මා වහන්සේ නානායක ස්වාමින් වහන්සේ, ඒ වගේම අපේ කල්යාණ මිත්‍ර ඥානවීර ස්වාමින් වහන්සේ, ඒ වගේම විහාරවාසී ස්වාමින් වහන්සේම මේ සංවිධානය කරපු අපේ පින්නතුන් අපි සිහිපත් කරන බොහෝම ශ්‍රද්ධාවෙන්. JR ජයකොටි මහත්මා, ඒ වගේම මල්ලිකා නවරත්න මහත්මිය ඇතුළු මේ පිරිස අද දිනේ හාමුදුරුවන් මනුවරට වඩමවාගෙන ඒ කටයුතු කිරීමට දායකත්වය දරලා තියෙනවා. පින්නතුන්ට අලුත් දෙයක් නෙමෙයි, පින්නතුන් ළඟ අලුතෙන් දිවිච්ච දෙයක්, දෘෂ්ටියක්, සංකල්පයක් අඩුණා නම් ඒක තමයි ධර්මයේ ශ්‍රේෂ්ඨත්වය. ඉතින් අපි මේ පළාතට අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ ඉන්නවා, අපි වැඩම කරේ නැති වුණාට කමක් නැහැ. අපේ ඥානවීර සායනාංශේ ඉන්න එක නුවර පළාතට තියෙන මැණිකක්. උන්වහන්සේගේ ප්‍රයෝජනේ අපි පුළුවන් තරම් අපි ගන්න ඕන. උන්වහන්සේ අපිටත් බොහොම ලෙන්ගතුයි, බොහොම ආදරේ. අපේ හාමුදුරුවන්ට හොඳට සූත්‍ර ධර්ම තැන්තට මතකයි. හොඳට මතකයි. පාලි පදින්ම සැකෑර ඔක තියෙනවද, තථාගතයන් වහන්සේ කොතනද දේශනා කරලා තියෙන්නේ කියලා යමක් ඇහුවොත් උන්වහන්සේ හරියට සූත්‍රයේත් එක්ක පිටුවත් එක්ක බොහෝ ඒවා දේශනා කරන්න උන්වහන්සේ සමත්. ඒ උන්වහන්සේ බොහෝ සූපිරුතම් කිසිම දේශකේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. බොහොම නියතමානීව අහලා බලන මොකද්ද මෙයා කියන්නේ කියලා. හැම ආර්ය මාර්ගයක්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙන්න යනවා. ගිල සාකච්ඡා කරන උන්වහන්සේ ළඟේ ගුණය තියෙනවා. ඒක කාලගත තියෙනවා. අපිත් ඒකම තමයි කරේ. ඒක මේ ආර්ය මාර්ගයේ හොයාගෙන යන කෙනා තියෙන. එයා අඩු දහහක් නෙමෙයි හොයන්නේ. ඒක හොඳක්. නේද? අඹ ගහකත් අපි බලන්නේ ඉදිච්ච කෙඩිය දිහානේ. ඒ වගේ අපිත් බලන්නේ මේ ඉදිච්ච කෙඩිය දිහා. මෙන්න බලන්න ඒක එකතු කරගන්නවා. හදාගෙන යනවා. අන්න ඒක අපි කරන්න ඕන. නැත්තම් මුළු අඹ ගහේම ගැටිත් ඉඳලා එක ගැටයක් තියෙනවා. ඒ ගැටේදී ඒ පොඩි එක ගැන කතා කර කර හිටියොත් අපිට අපේ ගමන ප්‍රමාද වෙනවා. අපි බලන්නේ අර එක ඉදිච්ච ගැඩිය දිහා විතරයි. මොකද අපිට අපේ ඉක්මනින් පිට කර ගන්න ඕන, අපිට ලෝකේ හදන්න බෑ. කෙටි කෙටි කාලය අපිට ජීවත් වෙන්න තියෙන ඒ කාලය අපි අනුන් පාලනය කරන්න ගිහිල්ලා අපි ජීවිතේ නාස්ති කරගන්න ඕනේ. අපි අපිව පාලනය කරගන්න හදාගන්න විශිෂ්ට වූ ධර්මයක් අපිට ලැබිලා තියෙන මේ ධර්මයේ යතුර නැතුව පුජ්‍යල ශක්තියකින් පාලනය කරන්න බෑ. එනිසා ධර්මයේ යතුර ගන්න පිණිස හොඳයි සර්වාකාරයෙන්ම සිදු කරගන්න ලද ඒ පුණ්‍ය ධර්මිය දායකත්වයේ දරුව පින්නතුන්ටත් සංවිධානය කරපු සීලම පින්නතුන්ටත් නිවන් මඟ අවදි කරගන්න හේතු වාසනා වේවා. අප සම්බුද්ධ ශාසනය ඉෂ්ඨකාමී දෙවියෝ ආරක්ෂා කරත්වා. දෙවියොත් ප්‍රාර්ථනීය බෝධීන් නිවනින් සැනසෙත්වා. හැදු වැඩු මව්පියන්ට ජීවිතුන් අතර සමුගත් අයට සසර සැප පිණිස නිවන් පිණිස පවතිවා. සුජීවත් වාසය කරන අයට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. පින්නතුන්ට කායික මානසික සුවය සැලසේවා. සද්භාව විරිය සතිය සමාධි ප්‍රඥා ධර්මය තුළ නැගීවා. වහවහ අදාදම අප්‍රමාදීව ධර්මයෙන් පිබිදේවා කියන ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.
අපේ හැම දිනාටම ලොකු භාග්‍යයක් උදා වුණා. අපේ සින්නස් කල්යාණ මිත්‍රයන් වහන්සේගේ සද්ධාර්මයේ ශ්‍රවණය කරන්නේ නිරුණහසුරා වැඩ කටයුතු කාර්ය බෞද්ධ ජීවිතේ ඒ ඔස්ට්‍රේලියාවේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා වැඩි දින අවස්ථාවක ඉන් අපි කෙරේ ගොඩාක් කරුණාවේ. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේ ඒ කරගෙන යන සාසනයට කටයුතු සම්පවන් සාර්ථකව නිරෝගීව සිද්ධ කරගෙන යන්න මේ කුසලේ ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා එනම් අවදිනාට මේ ධර්ම ශ්‍රවණය කරලා සත්‍යගත කුසලයේ ආනිසංස බලයෙන් සම්බුත් ප්‍රඥා ගුණ ධර්ම අධිපීඨ සමාධි අධිප්‍රඥා බවට පත් කරගෙන තව තවත් මේ උතුම් කල්යාණ මිත්‍රයන් මා
හිම අමුතු සතුට ඇති නොවන මට්ටමට Thank you. අපි දෘෂ්ටි නොගෙන සංකල්ප නොගෙන වාසය කරනවා කියන්නේ අනිත්‍යතාවය ප්‍රගුණ කරනවා කියන එකමයි පිළිතුරු. අනිත්‍යතාවය කියන වචනේ තේරුම නිට්ටය කරගන්නවා කියන එකේ අනිත් වචනේනේ. ප්‍රතිවිරුද්ධ වචනේ අනිත්‍ය. නිට්ටය කරගන්නවා මේක මගේ, මේ මම, මේක මෙහිමයි, මේක මෙසේ වේවා, මේකේ මෙසේ නොවේවා. ඔය තමයි නිට්ටය. ඊළඟට බාහිරයට ආවහම ඉතින් දහසක් කෝටියක් අනන්තයක් කියන්න පුළුවන් නිට්ටය. නිට්ටය කරගන්නේ නැතුව එයා අනිත්‍යේ වාසය කරනවා. සම්මුතියට නෙමෙයි, සම්මුතියට නෙමෙයි අනිත්‍ය, මේ පරමාර්ථයටයි අනිත්‍ය. මනස තුලයි, පංච උපාදානස්කන්ධය තුලයි, ආධ්‍යාත්මය තුලයි මේ අනිත්‍ය පුරුදු කරන්නේ. බාහිරෙන් පුරුදු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බාහිර සම්මත ලෝකයක් තියෙන සම්මත නිත්‍යයන් තුළ ජීවත් වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැතු බාහිරින් අනිත්‍ය කරගන්න යන්න එපා. ආධ්‍යාත්මික අනිත්‍ය දර්ශනය සම්මේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. මේක ප්‍රඥාවේ දර්ශනයක් නිසා බාහිරේ අනිත්‍යතාවයක් හොන්නගන්න බෑ. පින්නතුනේ අනිත්‍යතාවයේ තියෙන නිත්‍යතාවයේ තියෙන්නේ මනසේ. එහෙමනම් මනසේ තියෙන නිත්‍යතාවය අහෝසි කිරීමෙන් හට ගන්නවා මොකක්ද? අනිත්‍යතාවය. කොමනයි නිත්‍යතාව අහෝසි කළාද අනිත්‍යතාවය එතන ස්වභාවයෙන්ම පහළ වෙනවා. ලෝභය දුරු කළාද ද්වේෂය ස්වභාවයෙන්ම පහව යනවා. අතීතය දුරු කළාද අනාගතය ස්වභාවයෙන්ම පහව යනවා. අනාගතයේ අතීතයේ පහව වූ තැන වර්තමානයක් ගැන කතා කරන්නම දෙයක් නැහැ. වර්තමානය කාලික වෙනවා. ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයෙන් තොර වාසයක් එතන. ඒ නිසා ඒ වර්තමානයේ පින්නතුනේ අකාලික වර්තමානය. කාලයෙන් තොර වර්තමානයක් යාට තියෙන්නේ. සමහර අයගේ තරමක් ඔළුව නහර වැඩ කරනවා වගේ කැක්කුමක් දැනෙන්න පුළුවන්. ඒ ගැන මුකුත් හිතන්න එපා. කන්දක් නගින කෙනෙකුට දෙපා වෙහෙසක් ඇති වෙන්න ඕනනේ. අපි පොඩ්ඩක් විමසුන්න ඕනින් බලනකොට මේ අවදිය සිද්ධ වෙන්න පුළුවන්. විදර්ශනා වැඩෙනකොට එහෙම වෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේට හිසේ කැක්කුම දැනෙනවා. වින්නතුනේ හිස හත් කඩකට පැලෙනවා වගේ. වහන්සේ අදිෂ්ඨාන කරනවා හත් කඩකට පැලුණාවේ මම නිවන් දකින්න මිසක් හැරෙන්නේ නැහැ කිව්වා. මේම ගමනක් ගියොත් මම මැරෙයි කියලා හිතුණා. මරණය හොඳයි ධර්මයට නොදකින්නවා නම් කියලා මරණයටත් බිය නොවුණා. ඒ වගේ මෙහෙම හිත දුරු කරගෙන දුරු කරගෙන යනකොට වෙනතුන තේරෙනවා මම මැරෙයි කියලා. අතින් අපි මේ ගමන කොහොමත් ආරම්භ කරන්නේ මම මරන්න තමයි. මම තියාගන්න නෙමෙයි මම මරන්නේ. මේ ගමන ආරම්භ කළ තියෙන්නේ තමන්ගේ ආධ්‍යාත්මය තුළ අස්මිමානේ කියන එක, මේ මම වෙමි කියන ගුණය මරලා දාන්නයි නැති කරලා දාන්නයි මේ ලෑස්තිය. සිය දිවි නෙමෙයි පින්නතුනේ සිය සංසාරෙම. සිය දිවි නෙමෙයි සිය සංසාරෙම නැති කරලා දාන්න. ඇයි නැති කර දාන්නේ? අවිද්‍යාව පදනම් වූ අතිශයින්ම දුක් බහුල වූ මුලාවක් වන බැවි සංසාරෙම නිදහස් වෙන. සත්වයක් නැති තැනක සත්වයක් හදාගෙන, පුජ්‍යලයක් නැති තැනක පුජ්‍යලයක් හදාගෙන රැවටීම තුළ සියවසක් සිටියත් කල්ප කෝටි ගානක් සිටියත් පින්නතුනේ එක රැවටීමක්මයි. ත තමන්ගේ ආත්මය කරගන්න බැරි තැන ආත්මයක් හදාගත්ත අවිද්‍යාව දුරු කරන්න. එවිට ඔබට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්, සහනශීලීව ජීවත් වෙන්න පුළුවන්, ප්‍රීතියෙන් ජීවත් වෙන්න පුළුවන්. එතකොට ඉතාම සුව පරිසරයක් භාවනාව වෙලා තියෙනවා. තව කෙනෙකුට තව හරියට යොමු කරගන්න බැරි වෙලා තියෙනවා. තව කෙනෙක් මසොන් බුද්ධිය තවම ඉස්සරහට යනවා. ඒ සියලු දෙනාම වටිනවා. එකම ප්‍රදේශයකට විවිධ වේගයන් වලින් වාහන ටික ඇදී යනවා නිවන් මඟ. කමක් නෑ, හෙමින් හෙමින් වේගෙන් වේගෙන් ඉස්සරහට ඇදී යන්න ඕන. දැන් ඔබ බලා සිටින්නේ ඔබ දෙස. ඒක හරිම වටිනවා. ඔබ දෙස කියලා ඔබ බැලුවත් තා පොඩ්ඩක් හැරිලා බලන්න, තාමත් මම හරියට මම දෙස බලනවද කියලා. තාමත් මේ බලන්නේ අතීතයෙන් ගත්ත රූප දෙස නේද? එහෙ නැමැති, කන නැමැති, නාසය නැමැති මේ මල්ලේ තියෙන මතකයන් දෙස නේද? ආමත් ඒ චක්කු විඤ්ඤානේ, සෝත විඤ්ඤානේ, ගාන විඤ්ඤානේ දෙස නේද මම මේ බලාගෙන ඉන්නේ? සංඥා වේදනා ගැන නේද මේ තාමත් බල බලා ඉන්නේ? තාමත් මම දෙස මම බැලුවද? ඔන්න බොහෝ දෙනෙකුට ධර්මය අවදි කරගන්න හොඳ තැන. තිනතුනි පංච උපාදානස්කන්ධේ නිසා හටගත්ත ඒ ගින්නට දැවි දැවි ඒ මේ අත දුවනවා පිච්චි පිච්චි නිවා ගන්න. ඒකයි තමයි වෙන්නේ. Thank you. යමෙක් සම්පූර්ණයෙන් අවබෝධ කරනවා මේ ඉන්ද්‍රියන් සයම දුකක්, ඉන්ද්‍රියන් වල ස්පර්ශ වෙන සියල්ල දුකක්, ඉන්ද්‍රියන් තුල පවතින සියල්ල දුකක්, ඒ ඉන්ද්‍රියන් නිසා පවත්වන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පැවැත්ම සකසන පද්ධතිය දුකක් කියලා. යා නිකන් නෙමේ දකින්න පින්නතුනේ, තව මිනිත්තු ගානකින් පුපුරන බෝම්බයක් කියලා මේක දකිනවා. එතකොට මොකද කරන්නේ? වහාම ඒක වීසි කරනවා, ඒකෙන් ඈත් වෙනවා. ආන් එහෙම කෙනෙක් වුණාට පස්සේ ආයේ බෝම්බේ වැඩ කරන දිහාවත් මොනවත් බලාගෙන ඉන්නේ නැහැ. එයා ඒක දාලා දුවනවා, නැත්තම් ඈතට වීසි කරනවා. අන්න ඒ වගේ බෝම්බයක් තමයි පින්නතුනේ පංච උපාදානස්කන්ධය. පංච ඉන්ද්‍රියන් සදා ආයතන කියන්නේ තව මිනිත්තු ගානකින් පුපුරන තියෙන බෝම්බයක්. දැන් සාමින් වහන්සේ දේශනා කරන්නේ සංකල්පයක් නොවේ. ඒක හොඳින් මතකේ තබා ගන්න ඕන. ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ මතවාදයක් නෙමෙයි, දෘෂ්ටියක් නෙමෙයි කියලා. ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ අනත් නෙමෙයි. ඔබත් මේක අනක් හැටියට ගන්න එපා, දෘෂ්ටියක් හැටියට ගන්න එපා, සංකල්පයක් හැටියට ගන්න එපා, මතවාදයක් හැටියට ගන්න එපා, දර්ශනයක් හැටියට ගන්න එපා, ආගමක් හැටියට ගන්න එපා, චින්තනයක් හැටියට ගන්න එපා. පින්නතුනේ ස්වාමීන් වහන්සේගේ අනුශාසනය සියල්ල නොගැනීම, සියල්ල අනිත්‍ය නම්, සියලු සංඛාර ධර්ම අනිත්‍ය නම්, සබ්බේ සංඛාර අනිච්ච නම්, මේ වචී සංඛාරයන් නිත්‍ය වෙන්නේ කොහොමද? ඔබේ රැස්වෙච්ච සංඛාර පොදිය නිත්‍ය වෙන්නේ කොහොමද? පින්නතුනේ ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන අබමල් රේණුවක් තරම් දෙයක්වත් ලෝකේ තිබුණනම් නිත්‍ය කරගන්න පුළුවන් දෙයක්, සැප වූ දෙයක් තිබ්බනම් මං ඒක එළඹ ගන්නවා කියනවා. අබමල් රේණුවක්වත් තිබුණේ නැහැ නිත්‍ය කරගන්න. නිත්‍ය කරගත්තොත් දුක එළවනවා පස්සේ. මස් කැබැල්ලක් ගන්න ගිජුලිහිනිය පස්සේ අනිත් ගිජුලිහිනිය එළවනවා වගේ පින්නතුනේ, මේ සංඥාවක් ගත්ත තැන දුක එළවනවා, වේදනාවක් ගත්ත තැන දුක එළවනවා, සංකාරයක් ගත්ත තැන දුක එළවනවා. ඇහැ අල්ලගත්තොත් දුක එළවනවා, කන අල්ලගත්තොත් දුක එළවනවා, නාසය අල්ලගත්තොත්, දිව අල්ලගත්තොත්, ශරීරය අල්ලගත්තොත් ඒක පස්සේ දුක එළවනවා, මන අල්ලගත්තොත් දුක එළවනවා. පස්සෙන් එළව එළව දුක් දෙන්නේ, වේදනා දෙන්නේ. මම මොනවද කරන්න ඕන? කෙලවන්නේ නිකන් නෙමේ, යමක් ලබා ගන්න එයාට අයිති දෙයක් මං අරයි යනවා ඇති. ඒකයි එලවන්නේ. දුකට හේතු වෙන දුක පස්සෙන් එලවනවා නම් දුකට අයිති දෙයක් බබ අරගෙන යනවා ඇති. මොනවද මං අරන් තියෙන්නේ කියලා ඒක හල්ල දුවන්නේ. මිනිස්සු එක එක උපායන් යොදාගෙන තියෙනවා. අලියෙක් දුවන පස්සෙන් එලවගෙන එනකොට හරි උපායවල් යොදලා තියෙන මිනිස්සු ෂර්ට් එක ගලවලා දාලා දුවනවා. සමහරලාට අලියා ඒ ෂර්ට් එක එයයි කියලා හිතලා ඒක අල්ලගෙන ඉරනවා. අන්න ඒ වගේ මෙතනත් පුංචි උපායක් අපි යොදනවා. දුක පස්සෙන් එළවනවා නම් දුකට අයිති දෙයක් අපි අල්ලගෙන නැති නිසා අපි දාලා දුවන්ට ඕන. ඒ නිසා ඔබේ පස්සෙන් දුක එළවනවා නම් දුකට අයිති දෙයක් තියෙනවා නම් ඒක දාලා දුවන්න. කායික අපහසුතා තියෙනවා නම් ඒව සංසිඳන විදියට ඉරියව් හදාගෙන කටයුතු කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. වීණාවේ ලස්සන හඬ මතුවෙන්නේ හරියට ප්‍රමාණයට තත් පිරිමැදීමෙන්. ඒ වගේ පින්නතුනේ වැඩි කරගන්නෙත් නැතුව අඩු කරගන්නෙත් නැතුව ලස්සනට මනස පිහිටන විදියට මනස හදාගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ මගේ මධ්‍යම ප්‍රතිපදාව යනු අන්න එයයි. නිවන් මඟ නිවෙමින් යන්න ඕන. නිවන් මඟ සතුටින් යන්න ඕන. ඇස අල්ලගන්නේ නැති මට රූපවල ගැටලු නැත. කන අල්ලගන්නේ නැති මට ශබ්දවල ගැටලු නැත. දිව අල්ලගන්නේ නැති මට රසවල ගැටලු නැත. ශරීරය අල්ලගන්නේ නැති මට ශරීරය තුල ගැටලු නැත. මන අල්ලගන්නේ නැති මට මනස තුල ගැටලු නැත. මෙතෙක් මම මම කියන වචනේ භාවිතා කළද එය සම්මුති භාවිතයකට සීමා වන බව කරුණාවෙන් අපි තේරුම් ගත යුතුයි. නමුත් ඒ තුළ මම ක්‍රස් කරගන්න හොඳ නෑ. සම්මුති වහරයි මම මම කියා ආමන්ත්‍රණය කිරීම. ඒ සාදු කියා සැහැන්වන්න. මම බොහෝම ගැඹුරු උත්තරයක් මේකට බලාපොරොත්තු වෙනවා. තමන්ට පුළුවන් තරම් තමන්ගේ ආධ්‍යාත්මික පුළුවන් තරම් දර්ශනය එක්ක ස්වාමීන් වහන්සේට උත්තරයක් මේකේ ලබා දෙන්න. මා විමසන්නේ එක ප්‍රශ්නයක් සියලු දෙනාගෙම බලාපොරොත්තු වෙනවා කීප දෙනෙක්ගෙම බොහොම දෙනෙක්ගෙන් උත්තරේ. මේකයි ප්‍රශ්නය. ඔබ කවුද? මේක තැපල් කන්තෝරුවෙන් අහන ප්‍රශ්නයක් නෙමෙයි, පොලිසියෙන් අහන ප්‍රශ්නෙකුත් නෙමෙයි, පාස්පෝර්ට් කන්තෝරුවෙන් අහන ප්‍රශ්නෙකුත් නෙමෙයි. ඒක අහන්නේ ලෞතර බුදු කෙනෙක්. ආර්ය ශ්‍රාවක රහතන් වහන්සේ නමක්. ආර්ය ශ්‍රාවකයෙක් අහන්නේ ඒ ධර්මයෙන් අහන ප්‍රශ්නයක් කියලා හිතන්න ඕන. දෙවෙනි, ඔබ කවුද? මම සිරිපාල කිව්වොත් එහෙම පාස්පෝර්ට් කන්තෝරුවෙන් ඇහුවා වගේ. කමක් නැහැ. හැමෝම රහතන් වහන්සේ කෙනෙක්ගේ උත්තරේ ගේන්න බෑ කියලා මම දන්නවා. නේද? අපිට ගේන්න බෑ. අනාගාමි කෙනෙක්ගේ උත්තරයක් මෙතන ගේන්න බැරි වෙයි. කමක් නැහැ. අපි ඉන්න මට්ටම ස්වාමීන් වහන්සේට අවබෝධ වෙන්න ඕන. ඒක ස්වාමීන් වහන්සේගේ මේකට අනුශාසනය ලැබෙන්න ඕන. අපේ තියෙන දුර්වලකමක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් ස්වාමීන් වහන්සේට ඒක සංගවනවද? සංගවන්න එපා. ස්වාමීන් වහන්සේට සංගවන්න එපා දුර්වලතාවයන්. දොස්තරට සංගවන්න එපා ලෙඩ. ආනෝ හයියෙන් ඇවිදිනකොට මහන්සි දැනෙනවද? නෑ නෑ නෑ, මට හොඳ මහන්සි නෑ, හොඳට යනවා. මේ හොඳට මහන්සි අදි දානවා ගියාම මෙයාට මේ ඇතුලේ මොනවා හරි කොලෙස්ටරෝල් තියෙනවා, ඈ ප්‍රශ්නයක් තියෙනවා. මෙයා කියන බොරුවට කියන නෑ නෑ මහන්සි නෑ මල්. සංගෙව්වොත් ඒකේ විපද එයාට සිද්ධ වෙනවා. ඒක නිසා සංගවන්නපා. ඒ වගේ තමයි ස්වාමීන් වහන්සේට සංගවන්නපා. හොඳයි, අපි බලාපොරොත්තු වෙමු උත්තර. කොහොමද කියන්න බලන්න කීප දෙනෙක් අත උස්සලා කියන්න. ඔබ කවුද? ඔකේ, මම කෙනෙක් නෙවෙයි. කර්මානුසූප නිෂ්පාදනය වෙන ශක්තිය. තව පිටිපස්සේ ශරීරය නාම රූප දෙක. දැඩිව අල්ලා ගත්ත රූපස්කන්ධයක් තියෙන බව භවනාවේදී හවුවෙනවා. සුද්දාෂ්ටකේ නිර්මාණයක්, හේතුඵල ධර්ම. ඔබ කියන්නේ කවුද? තව ගලායන සිතුවිලි පරම්පරාවක්. අන්න ඒකට තමයි මම කියලා කියන්නේ. තව තමන්ට හැඟෙන විදිහෙන් උපමා කරන්න ඕන, උදාහරණ දක්වන්න ඕන, නිදර්ශන ගේන්න ඕන. පඹයෙක් සිතුවිලි පරම්පරාවක්. ඒක තමයි. ඔව්, දැන් මේවා කියන්නේ කවුද? මම. මේවා මම කිව්වොත් ඒ මම කියපු එක ප්‍රතික්ෂේප වෙනවට කැමති නෑ. මේක මම නෙවෙයි නම් ප්‍රකාශ කළේ ප්‍රතික්ෂේප වෙන්න දෙයක් නෑ. හැමතිස්සෙම විමසන්නේ අපෙන්. සයින්නාස දැන් අපි මොකද කරන්න ඕන? දැන් අපි මොනවද කරන්න ඕන? හරියට අර නාට්‍යාමේලා ඉන්නවනේ ඔය පිටකොටුවේම ඇවිල්ලා ස බඩු මල්ලක් එහෙම දිනනවද? මල්ලක් එහෙම තියනවද? මොකද දැන් මගේ රස්සාව කරතියයි යන එක. දැන් ආධ්‍යාත්මික නාට්‍යාමිල ටිකක් එනවා. ඇවිල්ලා හාමුදුරු ළඟ තියනවද මොනව හරි අපිට කරතියයි? දෙන්න දෙන්න දෙන්න. අවිඥාන වේද හාමුදුරන්ගෙට ඒවලුත් කරතියයි යන ඔබ වහන්සේගෙට එනවා. නෑ මේ උගන්වන්නේ අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනා මේ උගන්වන්නේ කර තියාගෙන යන එකේ දුක. කර තියාගෙන යන එකේ දුක පුදුම වැඩක් කියන්නේ හරි පුදුම වැඩක් වේක හරි ප්‍රශ්නයක් මට නෙවෙයි ඒ පින්නතුන්ටම තියෙන ප්‍රශ්නය. අල්ලගන්න විදිය හුත් දන්නවා. කොහොමද අල්ලගන්නේ? ඉඩම අල්ලගන්න විදිය මට කියන්න. මම ඒ ඉඩම අල්ලගත්තා. කොහොමද? වයසට යන ගාලිනේ අම්මයි තාත්තයි මං ගෙනල්ලා තියාගත්ත ගෙදර. ඒක උපායදල කොහොමද මං අල්ලගත්තා? ඉඩම අල්ලගන්න විදියක් දන්නවා, බඩු මුට්ටු අල්ලගන්න විදියක් දන්නවා, අනුනු මහත්ය අල්ලගන්න විදියක් දන්නවා, ධනෙ අල්ලගන්න විදියක් දන්නවා, ඔක්කොම දන්නවා. පුදුම වැඩේ කියන්නේ අතාරින විදිය දන්නේ. අතාරින විදිය දැන් මේක හරියට මෙයා අල්ලගන්න විදිය වීඩියෝ කරන්න ඕන. අපි හිතමු වීඩියෝ කැමරාවක් CCTV කැමරාවක් ඔක්කොම සම්පූර්ණයෙන්ම 365 දවසෙම අවුරුදු 100ක් ජීවත් වෙනවා 100ෙම මෙයාගේ ඔළුව උඩ හයි වෙලා තිබුණ කියමුකෝ. දැන් මේ කැමරාවේ මේක වීඩියෝ වෙලා දිනනවා නම් මේක දාලා ටේප් එක දාලා ආයි කරන්න ඕනේ මොකද්ද? රිවයින් කරන්න ඕනේ. රිවයින් කරාම පේනවා ආයි මේ මැච් අරගෙන තරගෙන යන විදිය. දේ ඔබටත් යන්නකෝ යන්න මෙහෙ මෙහෙ පුඩා කාලේටම මෙහෙම රිවයින්ඩ් එකක් දෙන්න. ගිහිල්ලා අර මුලින්ම දරුවා මෙල්ලවට බිහි වෙන කාලේ එතනෙත් තව රිවයින්ඩ් එකක් දෙන්න කුසට යනකම්. සාත්‍ර රිවයින්ඩ් එකක් දෙන්න මාස 7-8ක් විතර. හරි පොඩි කල්ලකට එනවා නේ. කල්ලෙත් පොඩ්ඩක් රිවයින්ඩ් කරගෙන ගියාම මෙලව තියෙන සියලුම තත්ත්වයන් දුර වෙලා ගිහිලා අර සාංශාරික ශක්තිය විතරක් පෙනේවි. සාංශාරික ශක්තිය කුමන ශක්ති සමූහයක ප්‍රතිඵලයක්ද කියන එක බලනවත් එක්ක මේක නිදහස් වෙන්න හැකියාව ලැබි. මේක හරීම ලේසි වැඩක්, ඒ වගේම හරීම අමාරු වැඩක්. අමාරු වැඩි වෙලා තියෙන ලේසි වැඩි නිසා ඒක ටිකක් තේරුම් ගන්න මහන්සි වෙනවා. මොකද මේ ලේසි වැඩි නිසා මේක අමාරු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ උපමා කරනවා, දේශනා කරනවා, මහණෙනි ඔබට අර ඈත තියෙන ඉර දිහා බලන එකද ලේසි? තමන්ගේ මේ ඇහි පිල්ලම උඩ බලන එකද ලේසි? නෑ අපිට වුණත් මේ ඈත කඳු දිහා බලන එක ලේසි, මේ ඇහැ ළඟ බලන එක අමාරුයි. ඈත ආලෝක වර්ෂ ලක්ෂ ගණන් කෝටි ගණන් ඈත තියෙන රැයට තාරකා පේනවා. අපේ පෘථුවියට වඩා විශාල, හිරු මඩලටත් වඩා විශාල තාරකා පේනවා. කුඩාවට නමුත් මේ අපේ ඇහැ වට පේන්නේ හොඳින් මතක තබා ගන්න. හොඳින් මතක තබා ගන්න. මෙන්න අපිට ඇති වෙච්ච ප්‍රශ්නය. මෙන්න අපි ළඟ තියෙන දුර්වලතාවය. ඔන්න පිළිදරව් වෙනවා. ඒ ධර්ම කාරණයත් එක්ක තමා දෙස බලන්න, තමා තුළින් දකින්න එක නිවැරදි කරගන්න. සංවර වෙනවා කියන්නේ ඒක දහමට අනුව ඉක්මනින්ම දහම් පදයක් දේශනා කරනකොට ඒකම එතන එතන සංවර වෙන්න ඕන. ඒ දහමට අනුගත වෙන්න ඕන, සමවදින්න ඕන. මන අපේ ඉන්ද්‍රයන් ටික යොමු වෙලා තිබිලා තියෙන බාහිරයට අපි කෙරෙහි යොමු වෙලා නැති ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. අපි දේශයටම යොමු වුණා නම් මේ ප්‍රශ්නේ නැති. මේක අවබෝධ කරන්න, අවබෝධ කරලා ඉවර වෙලා පින්නතුනේ කොච්චර දේවල් තිබුණත් ප්‍රශ්නෙකුත් නැහැ. කොච්චර දේවල් කෑව බිව්වත් ප්‍රශ්නෙකුත් නැහැ. කොච්චර වටපිටාව පරිසරය මොනවා තිබුණත් එයාගේ හිත ඇලෙන්නේ නැහැ. මොනවාද මේ ආත්ම දෘෂ්ටිය කියන එක එළවා දැමුවොත් මේ තොইলි නටලා. සක්කාය දිට්ඨිය රැවති බරපතල දෘෂ්ටිය එළවා දමන ඇදුරුතුමන් මේ ආර්ය ශ්‍රාවකයෝ, ඒ බුදුරජාණන් වහන්සේලා වෙන වෙන දිෂ්ටි නැයි යවන්න පුළුවන්. මහසෝන් දිෂ්ටි යවන්න පුළුවන්, කළු කුමාර දිෂ්ටියත් යවන්න පුළුවන්. ඈ සක්කාය දිට්ඨිය යවන්න කෙනෙක් නැහැ. දැන් මේ සද්ධර්මයේ පහළ වෙලා තියෙන එකට සක්කාය දිට්ඨිය දුරු කරා. ඒ දුරු කරන්නේ මේ ආතුරය දුක් විඳිනවා. මොකද සක්කාය දිට්ඨිය ඔබ සක්කාය දිට්ඨිය නිසා නොවේද දුක් විඳින්නේ? එයාට හරි බයයි. හරියට පාලකයෙකුට බය වගේ. තණ්හා දාසෝ කියන්නේත් ඒකයි. අපි දාසෙක් වගේ එතන වැඩ කරන්නේ. අපි හරි බයයි සක්කාය දිට්ඨිය අපිට දනුවන් දෙයි කියලා. එයාව ඉතින් කියන 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 දේ කරනවා. සක්කාය දිට්ඨිය වෙනුවෙන් අපි බොහෝ වැඩ කළා මේ දක්වාම. බලන්න මුහුදට පුරවන ජලය වාගේ හිල් වෙච්ච කලයට දාන වතුර වාගේ ගඟට කපන ඉනි වාගේ හොම හොම ගිහිල්ලා තමයි කියන්නේ. ගහපු පදේකුත් නැහැ, බෙරේ පළෝකුත් නැහැ කියලා කියන්න ඕක තමයි. තව කියනවා හීනෙන් ගෑ සබන් වගේ කියලා. අපේ වයසක හාමුදුරු කෙනෙක් තමයි ඔබ කිව්වේ. සායිනාස මුළු ජීවිත කාලෙම මට එක පිටකට පිඩි කළා කිව්වොත් හාමුදුරනේ මොන වගේද හාමුදුරන්ගේ ජීවිතේ? ඉස්සර නීතිච්ච මහත්මයෙක් මහාන වෙලා කිව්ව අනේ හාමුදුරුවනේ හීනෙන් ගෑ සබන් වගේ කිව්ව. නඩු නම් කීයක් කතා කළාද? දරුවෝ නම් බොහෝ හැදුවා, මුණුපුරු බෙනිබිරියොත් හැදුවා. ස්වාමි බාර ඉඩ කඩන් දීපල යාන වාහනත් ගොඩක් තිබුණා. හීනෙන් ගෑ සබන් වගේ කිව්වා. දැන් මහන වෙලා ඉන්නවා. අපිටත් එහෙම වෙන්න තියන්න හොඳ නෑ. අපිට නම් හීනෙන් ගෑ සබන් වගේ නෙමෙයි මන් ලබාගත්ත ජීවිතෙන්. මං අවබෝධ කරගත්ත මේ ගැඹුරු ධර්මය. සන්තෝෂ වෙනවා. ටිකක් මේක සූක්ෂම ධර්මයක් බවට පත් වෙන්න වෙනතන මේ ඇඟිල්ල දිගු කරලා පෙන්වන්න බෑනේ. නිවන ඇඟිල්ල දිගු කරලා මෙහෙම කියලා පෙන්වන්න බෑ. ඇයි ඒ? දිශාවක නොපවතින බැවින් නාම රූප දෙක නැති බැවින් ඇඟිල්ල දිගු කර පෙන්වන්න බෑ. නාම රූප දෙක තිබ්බනම් දිශාවක පිහිටා තිබුණනම් ඇඟිල්ල දිගු කර අපි පෙන්වනවද නැද්ද? ඇඟිල්ල දිගු කර පෙන්වනවා. ඇඟිල්ල දිගු කර පෙන්වන්න බෑ. එහෙනම් මොකද සමහර අය හිතන එහෙනම් ඕක දකින්න බැරි එකක්. ඇයි එහෙම තීරණයකට එන්නේ? එයා විශ්වාස කරනවා සියල්ල අපි දැකිය යුත්තේ ඉන්ද්‍රයන් තුලින් කියලා. ආන්නේ අය කියන ඔය හාමුදුරුවන්ගේ ඔය බණ කවුරුවත් අවබෝධ කරවන්නේ නැහැ ලෝකෙ. කවමදාකවත් ඕක තේරුම් ගන්න හාමුදුරු මැරෙනකම් ඕක කියයිඳි කිසි කෙනෙක් ඕක තේරුම් ගන්නෑ කියනවා. ඇයි? එයා විශ්වාස කරන්නේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන සීමාවේ දේවල් විතරමයි. එච්චරයි මේ ලෝකේ අඬු ටිකක් තියෙන ලෝකේ තේරුම් ගන්න ඉන් එහා දෙයක් නැහැ කියලා තද බල විශ්වාසය. ඉන්ද්‍රයන්ට ආසත්ත භාවය. ලෝතර බුදු කෙනෙක් තමයි මේ උත්තරීතර සොයා ගැනීම කළා. මුළු ලෝකයේම ඉන්ද්‍රයන් අතර අතරමං වෙලා ඉද්දී පටිසෝතගාමී ප්‍රතිපදාවෙන් මේ ඉන්ද්‍රියන් අතර උඩුගම් බලා ගමන් කළා. හැබැයි පිළිකුලක් නෙමෙයි, ප්‍රතික්ෂේපේ නෙමෙයි. ගොඩාක් අය මේක තේරුම් ගත්ත ඍණාත්මකයි කියලා. ඒ කියන්නේ මේ අපිට මේ ප්‍රිය වූ මනාප වූ කාන්ත වූ දේවල් වල විතරයි අපේ හිත ඇලෙන්නේ කියලා. ඇයි අප්‍රිය වූ අමනාප වූ අකාන්ත වූ දේවල් කෙරෙහි හිත බැඳෙන්නේ නැද්ද? ඒක බැඳෙනවා, බැඳිලා ගැටෙනවා. ඒකත් වරදක්. ඒකනේ අපි ටිකක් අර ප්‍රිය වූ කාන්ත වූ මනාප දේ විතරයි හොඳ නැති කියලා අනිත් දේවල් වලට දොස් කියන්නේ. ඒක තමයි වැරද්ද උනේ අපිට. අප්‍රිය වූ අමනාප වූ අකාන්ත වූ දේත් අවලස්සන වූ දේත් එහෙම තමයි. ඒකටත් බැඳෙන්න හොඳ නැහැ. බලන්න අර ආධ්‍යාත්මික නාට්‍යාමයේ ඇවිල්ලා මල්ලක් හොයනවද කියලා. සමහර අයට තේරෙන්නේ මේක දැනෙන්නේ හරියට අර බිත්තියට හේතු කරලා මරන්න හදනවා වගේ. හැබැයි මෙයා මරණයට කැප වෙච්ච කෙනේ නම්, මරණයට දානය කරපු කෙනෙන් නම්, මරණය උරුම කොට මරණය ජීවිතෙත් එක්ක බද්ධ පවතින දෙයක් මරණය මාරයාට අයිති වූ දෙයක් කියලා යා තේරුම් ගන්න නම් එයා මාරයාට බය නෑ. මාරයාට අයිති දේවල් හොරකම් කරගෙන දුවනවා 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 මාරයා පස්සෙන් ගලවනවා. එතකොට මාරයාට බය වෙනවා. එහෙම නෙමෙයි මේ මේ නැනති ආර්ය ශ්‍රාවකයා මාරයා කොහෙද ඉන්නේ කියලා හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලා ඇඩ්‍රස් හොයාගෙන හොයාගෙන ගිහිල්ලා ඔයාද මාරයා කියලා අහන. ඔව්. අනේ මං ඔයා ගොඩ කාලයක් හෙව්වා. මට හොයාගන්න බැරි වුණා. ඇයි? මං ඔයාගෙන් ගත්තර බඩු වගේක් තියෙනවා. ඒ ඔක්කොම ටික මම මේවාට දීලා යන්න ආවේ. මාරයා පුදුම වෙනවා. පුදුම වෙලා කියනවා. ඔබතුමා ඔබතුමිය පුදුම කෙනෙක්. ඇයි? මේ ලෝකෙ ඔක්කොම මගේ බාණ්ඩ හොරකම් කරගෙන උන් දුවනවා මං උන් පස්සේ එළවනවා. ඔබතුමිය ඔබතුමා පුදුම කෙනෙක් මාව හොයාගෙන හොයාගෙන දුර බැහැර ගෙවාගෙන ඇවිල්ලා මේක සිය කැමැත්තෙන් මට දීලා යනවා. ඔබ මේ ලෝකයේ ඉක්ම වූ කෙනෙක් ශ්‍රේෂ්ඨ කෙනෙක්. මාරයා කියනවා ඔය ආසනේ අයිති මටයි. මේ ලෝකයේ අයිති මටයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාරයා මම ලෝක අත්හරින්නේ. මම ලෝකේ අත්හරින්නේ කොහාගේ දේවල් ලවා ගන්න. අර ඔයත් එක්ක ගනුදෙනවා. නෑ වාගේ දේවල් ඔක් ගන්න. මම මොනව නැති වෙනවටද මම බය නැහැ. මේ දැම් මැරෙනවටද රාජ්‍ය නැති වෙනවටද මොනම තත්ත්වයක් උදා වෙනවටද මම බය නැහැ. අන්න උජුපටිපන්න භාවය. පිට පිට ඡන්ද පිටත් ඔය ඡන්දේ ඉන්න ඒගොල්ලෝ මාරයට බයයි. වෙන අතරවත් අල්ලපු ගෙදර මිනිසුන්ට බය නැහැ. මාරයට බයයි. සමාජයේ ඉන්න නොයෙකුත් නොයෙකුත් අයටත් බය නැහැ. බලය නිසා ධනය නිසා නිලය නිසා. හැබැයි යාළ මාරයට බයයි. මෙයා හැබැයි මාරයට බය නැහැ. අනිත් ඔක්කොටම බයයි. ඒක තමයි වැදගත්. මොකද අනිත් ඔක්කොටම බය වෙන්නේ යා මේ පිස්සු බල්ලොන්ට කියලා හපෝගෙන බෙහෙත් විත් ගන්න බෑනේ. ඒකයි මේ පිස්සු බල්ලෙක් කියලා දැනගත්තාම කියලා හපෝ ගන්න යන්නවද? අපි ඈත් වෙලා ඉන්නා නේ. අයින් වෙලා ඉන්නවා. එහෙම බෙහෙත් විත් ගන්න යන්න පිස්සු බල්ලන්ට කියලා හපෝ. ඒ නිසා එයා බයයි. හැබැයි මාරයට බය නෑ. කීවද කියන්නේ එයා මාරයටවත් බය නෑ කියලා. ඒක ආවෙත් මේ ලෝකෝත්තර ධර්මය තුල. මාරයටවත් බය නැහැ. මාරයට බය නැත්තම් කාටද බය? අවසාන බය ඕනම කෙනෙක්ගේ තියෙන්නේ කොතනද? මාරයා ළඟ. ඉහළම බයක් තියෙනවා නම් ඒ බය මරණ බය. මරණය ඉක්මවන්න ඕන. අජර අමර ජරාවට පත් වෙන්නේ මරණයට පත් වෙන්නේ. අප්‍රමත්තා නමියන්ති. ප්‍රමාද වූ තමයි මැරෙන්නේ. අප්‍රමාදී වූ අය මැරෙන්නේ. කොහෙද මේ ප්‍රමාද වෙලා ඉන්නේ? අන්න මේ සදායතන තුන ප්‍රමාද වෙලා läගලා ඉන්නව නතර වෙලා. ඔතනින් නැගිටින්න. ඔතනින් වහාම ඉවත් වෙන්න. තා මිනිත්තු ගානකින් පුපුරන බෝම්බයක් කිබුල්ලු ඉන්න විලා බොහොම දර භයානක තැනක්. ඔතනින් වහාම ඉවත් වෙන්න කියන අනුශාසනය බුදුහාමුදුරු ලබා දෙනවා. අර බෝම්බ කතාව කිව්වේ මං ඒ කාලේ බෝම්බ තිබ්බේ නෑනේ. අපි බණ ටික අහලා මල්ලක් කර තියාගත්තා කියලා නෙමේ කියන්න ඕන. තිබුණු මලු කර තියාගත්ත මලු ටිකක් බිමින් තිබ්බා. හරි සැහැල්ලුයි. දෘෂ්ටියක් කර තියාගත්තා නෙමේ, දෘෂ්ටියක් බිම තිබ්බා. සංකල්පයක් කර තියාගත්තා නෙමේ, තිබුණු සංකල්ප ටිකක් මම බිමින් තිබ්බා. ඒකට කියනවා දිට්ඨි විසුද්ධිය. සැක සංකා දුරු කරගත්තා. මේ තැනෙන්නේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම. ඒව නැතුව නිවන් දකින්න ඒක වෙනවා මේ දේශනාව තුළ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ ඒ සියල්ල සිද්ධ වෙනවා. දේශනාව තුළත් භාවනාව සිද්ධ වෙනවා. ඒ වගේම ඒ දේශනාවේ යම් කර්මස්ථානයක් බුදු කෙනෙක් ආර්ය ශ්‍රාවකයේ දුන්නු ආකාරයට ඒක වැඩිමෙන් ඒ තුලත් භාවනාව සිද්ධ වෙලා මාර්ගඵල දකිනවා. ඒක චරිතයත් එක්ක බලලා හරියට පින්නතුනි ලෙඩාට බෙහෙත් නියම කරනවා වාගේ බොහොම සැලකිල්ලෙන් වෙන්න දෙයක්. දැන් රෙදි කෑල්ලක් පිරිමදින්න දෙන්නෙකුට දුන්නයි කියලා අවස්ථාවක් පොතේ කොයි බහරි තියනවද? නෑනේ. චූලපන්තක හාමුදුරුවන්ටම පමණයි ඒක දීලා තියෙන්නේ. එතකොට තේරෙනවනේ ලෙඩේ හැටියටයි මේත. එහෙනම් අපිට හොඳ දොස්තරවරු ඉන්න ඕන. සත්හට වෙන බව දුකට වේදානන්ලා ඉන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඉන්න ලෙඩු ලෙඩේට කැමතිනේ. ලෙඩේ අතහරින්න කැමති නෑ. මම මේ ලෙඩේට කැමති. ඉතින් කොහොමද වෙන්නේ? හේවුනොත් බෑ. දවසක් මිනිස්සේ කතා කරලා කතා කරලා ඔක්කොම කළා. ඒ මිනිස්සේ මගෙන් අවසානේ අහනවනම් ඉතින් ස්වාමීන් වහන්සේ මං අපාය යන්න කැමති නම් ඔබ වහන්සේ මොකද කරන්න කියලා අහුවා. ඉතින් මං එපයි කියන්නේ මං කෝ ගිහිල්ලා හිට බලලා කියලා. ඒ කියන්නේ සිය අවශ්‍යතාවය. යාට ඒ තරම් කැමැත්තක් තියෙන. අපා යන්න කැමති. තිරිසන් වෙන්න කැමති. ඒ තැන්වලට ඒ මිනිස්සු යන්නේම පින්නතුනේ ඒ ඇත්තන්ගේ ඡන්දය නිසා. ඒ නිසා බලවත් කර්ම එතෙන්ටම රැස්වීම නිසා පෙරේතය වෙන්නේ කැමැත්තේ. කියන්නේ ඒ මිනිස්සේ කැමති අකමැති ඉන්නේ පිරිතෙක් වෙන්නේ. අපාය යන්නේ කැමැත්තෙන්. හිඟන්න තුවාලේ දියන් ඉන්නෙත් කැමැත්තෙන්නේ. මේ කරන්න දෙයක් නැහැ පිනතුනේ. අඥානකම අවිද්‍යාව නැමැති මලකඩයක් අඳුරක් ඒ ලෝකේ තවත් නැහැ පිනතුනේ. ඒ නිසා ලෝතුරා බුදු කෙනෙකුගේ ධර්මයේ පඤ්ඤාවන්ත ආසයන්දම් මාගේ ධර්මයේ ප්‍රඥාවන්තයන් උදෙසායි මේ පිනතුන් ප්‍රඥාවන්තව ආර්ය මාර්ගයේ සොයනවා, ධර්ම මාර්ගයේ සොයනවා, නිවන් මාර්ගයේ සොයනවා. මේක හරියට පිනතුනේ අමාවක දවසේ වැටිච්ච ඉදිකට්ටක් හොයනවා වගේ වැඩක්. අඳුරේ අසීරුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා අස්ලොන් ගහක් 16කට පල්ල කොටසක් තියලා අමාවක දවසේ විදුලිය එළියේ දැකලා විදිනවා වගේ වැඩක්. වැඩේ කරයිද? මං කුජලයට කරන්න බෑ. කන කැස් බෑව වියසිදුරෙන් එළිය බලනවා වගේ වැඩක් කිව්වා. කන කැස් බෑව වියසිදුරෙන් නෙමෙයි. නිකම්ම උඩට ඔළුව දැම්මත් පේන්නේ නෑනේ. නෑ ඒක කියවෙලා නෑ. එක ඇහැක් අන්දේ කියලා කියවෙලා නෑ. ඒක කෙලිම කියවෙන කනගස් බෑවා කියලා. මේ කනගස් බෑවා විය සිදුරෙන් නෙමෙයි නේද? ඒක මොන විදියකින්ම මේ ආව එයා දකින්නේ. කෙරෙන්නේ නැති දේ කියන්නේ සත්ව පුජ්‍යලාත්ම ගුණේ දුරු කරන්න කියපු ස්වභාවය. ඒ කියන්නේ මේක සත්වේ පුජ්‍යලයක් නම් කවදාවත් දකින්නේ නෑ කියන එක මේ කියන්නේ හැමතැනම ධර්මයේ. උදාහරණ දක්වලා පෙන්වන්න උත්සාහ කරේ ඒක ඔබ සත්වේ පුජ්‍යලයක් හැටියට නිවන් දකින්නේ නැහැ නැහැ මයි පින්නතුනේ. සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටිය දුරු කිරීමෙන්ම නිවන සාක්ෂාත් කරනවා. වෙන ආගම්වල තියෙන විශ්වාසය දැඩි කරනවා. අපිට තියෙන පින්තුනේ ප්‍රත්‍යක්ෂතාවය වැඩි කරනවා. ප්‍රත්‍යක්ෂතාවය වැඩි වීමෙන් විශ්වාසය පහළ වෙනවා. දෙයියෙක් නැහැ. ඔළුවට දාන මනස්ගාතය. ඒ මනස්ගාතේ එයා දැඩි කරනවා. ඒ ශ්‍රේයා ශ්‍රේෂ්ඨයි, ඒ දෙයිය ළඟට යන්නේ, ඒ දෙයිය තමයි අපිට බුරියානි දෙන්නේ, ඒ දෙයිය තමයි අපිට රොටි තම්බල දෙන්නේ, ඒ දෙයිය පර්චස් 10ක් අපිට වෙන් කරලා තියෙනවා. මෙයාම විශ්වාස කරගෙන හිටියොත් දෙයියන්ගේ පර්චස් 10 හම්බ වෙනවා. එතකන් යදපන්, හූල්ලපන්, කෑගහපන් කියලා නේද උගන්වනවා. ඊට පස්සේ මිනිස්සයා ඒ පිළිබඳව කෑගහමින්, යාඥා කරමින්, අන්ධ භක්තියෙන් හූ කියමින්, කනක් ඇහෙන්නේ නැහැ උදේ පාන්දර බල්ලෝ උඩුගුරු දානවා වගේ කෑ ගහනවා. මෙහෙදි නෙමෙයි ඕස්ට්‍රේලියාවේදී හෙච්ච ගම්මන් කිව්වේ. ඕස්ට්‍රේලියාව නන්නේ නැහැ නේද ඒවා. මේ කොහේ හරි රටක ඇයි අවිද්‍යා පරමම්මල බුදුහාමුදුර ලොකු දුරේක්ෂයක් හැදුවා. අගහරු ලෝකෙ නෙමෙයි විශ්වයෙන් එහා බලන්න පුළුවන් දුරේක්ෂයක්. අපේ කට්ටිය ඒකට එකතු වුණා. එකතු වෙලා දුරේක්ෂයෙන් ඇහැදියලා බලනවා වෙනුවට මේගොල්ලෝ දුරේක්ෂය උඩින් තිබ්බා. තියලා ඒකට වීදුරුවෙන් පෙට්ටියක් හැදුවා. ඒක වටේට මල් තියලා වැඳ වැඳ ඉන්නවා. මේක තමයි විශ්වයෙන් නිහා බලපු දුරේක්ෂය කියලා මේකට වඳින්න ඕන කියලා. දැන් දුරේක්ෂය හදපු බලාපොරොත්තු බුදුහාමුදුරන් ඉෂ්ට වෙනවද? ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ මට බේන්නේ අපේ බෞද්ධයොත් එහෙමයි වැඩේ. මල් තියලා වඳින්න නෙමෙයි වෙනතුනේ. මට පුළුවන් නම් මේ මල් කියන්නේ මොකද්ද? මේ මල්ඩිංගක් කියන්නේ මොකද්ද? මට පුළුවන් නම් මම බුදුහාමුදුරුවන්ට පූජ කරන්නේ මහා පෘථුවිය බන්දේසියක දාලා පූජ කරනවා. වැඩි ඉවරයිනේ එක සැරේට. මලුත් ඔක්කොම පූජ වෙනවා, මැණික් ඔක්කොම පූජ වෙනවා, ඇද්දල ඔක්කොම පූජ වෙනවා නේද? ගහකොළ සුවඳ දැව ඔක්කොම පූජ වෙනවා. මම මහා පෘථුවිය බන්දේසියක දාලා ස්වාමීන් කියන මේක. බුදුරජාණන් වහන්සේගේ පාමුල තිබ්බා. උන්වහන්සේ මේක කකුලෙන් ඇඟිල්ලෙන් මෙත්තකට පෙරලලා කියයි. ආනන්ද මං ඕක අතහැරලා ගොඩක් කාල කියයි. එතකොට මල් පූජ කරන අය ගැන අනේ කවර කතාවද? පරමාය පූජාය, ප්‍රතිපත්ති පූජාය. හැබැයි ධර්මයේ දැක්ක කෙනා හොඳින්ම මල් පූජ කරනවා, පහන් පූජ කරනවා අවබෝධයෙන්. එතනනේ දැන් අපි දේවාලෙත් දකිනවා, කෝවිලෙත් දකිනවා, එතන මෙතන ඔක්කොම මල්නේ නේද? මල් පූජ කරනවා, පහන් පත්තු කරනවා. දෘෂ්ටි ඒකයිද? දෘෂ්ටි ඒද? ඒ නිසා අපිත් බුදුහාමුදුරන්ට මල් පහන් පූජ කරනවා අවබෝධයෙන්. අවබෝධයෙන්. අවබෝධය නැති වුණොත් ලොකු ප්‍රශ්නයක්. එකයි වැදගත්. සමහර රටවල බුදු පිළිම පාවිච්චි කරන මෝස්තරේට අවබෝධයනේ. බුදුහාමුදුරන්ගේ පච්චේ කොටා ගන්නවා මෝස්තරේට. අවබෝධය නෑ. අන්න ඒකයි අවබෝධය වැදගත් කියන්නේ. ඒකයි දර්ශනය වැදගත්. දර්ශනය වැදගත් කියන්නේ බුදුහාමුදුරුවෝ පච්චේ කොටා ගන්න ඕනේ නෑ. හිතේම ඔව් ගෙටිලා දැකලා ඉවරයි පින්නතුනි බුදුහාමුදුරු අප්පටිමයි කියලා. ඔබ දැකලා තියෙනවද අප්පටිම බුදුහාමුදුරු? දකින්න මේ දිවියේදීම දකින්න අප්පටිම බුදුහාමුදුරු. ඒ කියන්නේ ෆොටෝ ගහන්න බැරි බුදුහාමුදුරු. ධර්මකාය දැකලා තියෙනවද? ධර්මකාය දකින්න බුදුරජාණන් වහන්සේගේ. අර වක්කලේට මොකද කිව්වේ? ඔබ ධර්මකාය බලන්න ගිහිල්ලා. අන්න එතන බුදුහාමුදුරු එන්නේ. මේ අර සිද්ධාර්ථයන්ගේ ශරීර නම් නෙමෙයි. අනුන් පරීක්ෂා කරන්න යන්නේ ප්‍රථමම පරීක්ෂා කරගන්න. ඇයි? තමන්ගේ සුගතිය තමන් හදාගන්න ඕන. තමන්ගේ සුගතිය තමන් හදාගන්න ඕන. ඔබට ඔබ පහනක් වන්න, ඔබට ඔබ පිළිසරණ වන්න, ඔබට ඔබ පමණයි. ධර්මයේ හැරෙන්න නම් වෙන පිළිසරණක් මට පේන්නේ නෑ. ඔබට ධනයට පිහිට වෙන්න බැරි තැනක් එනෝ, ඥාතීන්ට පිහිට වෙන්න බෑ, ස්වාමියාට භාර්යාවට දරුවන්ට පිහිට වෙන්න බැරි තැනක් එනෝ. අනේ දාට ඔබට ධර්මයේ විතරයි කියලා තේරෙනකන් ඉන්න එපා. දැන් මේක පිහිට කරගන්න. කරන්න ඕන දේ කල්යාණ මිත්‍රත්වයන් සොයා ගන්න, අවබෝධයෙන් දේශනා කරන කල්යාණ මිත්‍රත්වයන් සොයා ගන්න. 100%යි කල්යාණ මිත්‍රත්වයේ අගය, 50% නෙමෙයි. ඒ කල්යාණ මිත්‍රත්වයේ අනුශාසනය හොඳින් අහන්න. හොඳින් අහනවා කියන්නේ පිනතුනේ නලල රැලි කරගෙන ඇස් කරකව කව අහන්න. නලල රැලි වෙලා ඇස් කරකවෙන්නේ හොඳ විමසුම් බුද්ධියක් තියෙනකොට. නැත්තම් අපේ අය රේඩියෝ එක දාගෙන නලල රැලි කරගෙන ඇස් කරකවනවා. අහන්නත් ඉඩ තියෙනවා. හොඳ විමසුම් බුද්ධියකින් අහන එවිට ඉමේ මේ ඉරියව් අපිට පේනවා. ඉරියව්වෙන් එයා මේ ගැන කල්පනා කරනවා කියලා පේනවා. තේරෙනනේ? හැම ගැන කල්පනා කරනකොට මේ පැත්තට ඇස් යොමු වුණාම මේ පැත්තේ තදින් පීඩන. එයා අපි දැනගන්නවා එයා ඒ ගුණයෙන් බැලුවා. ආයි මේ පැත්ත බැලුවා, තව කෝණයකින් එයා ඒක දිහා බැලුවා කියලා අපි දන්නවා. තව කෝණයකින් මෙහෙම කරලා බැලුවා. නොයෙකුත් නොයෙකුත් ප්‍රතිකාරවල වලින් මෙයා මේක ඝර්ෂණය කරනවා. ඒක ඉරියව්වෙන් පේනවා ඒක. ඒ වගේ ධර්මයේ ගොඩාක් ඉක්මනට අවබෝධ කරගන්න ඕන. එක දිගටම සද්ධර්මයේ අවබෝධයෙන් දේශනා කරන කල්යාණ මිත්‍රයෙකුගේ දේශනා අහන්න ඕන. ඉතින් මට ධර්මයේ පුහුණු කරන කාලේදී ලැබිච්ච උපදේශයක් තමයි රාත්‍රී එකට විතර නැගිටින්න කිව්වා. නැගිටලා 4 විතර වෙනකම් බණ අහන්න කිව්වා. 4 ඉඳලා 7 වෙන්න කිව්වා ටිකක් දවසට. 4-5 විතර වෙනකම් මම කර වැඩේ හැමදාම එමය. වේලාසරිම 8 විතර සැත වෙනවා. සැතපිලා 1 විතර නැගිටිනවා. නැගිටලා 1 ඉඳලා 2-3-4 ඔය වගේ මට්ටමට බණ අහලා ආයෙ ටිකක් පොඩ්ඩක් උදේ දානෙත් වරද්දගෙන පොඩ්ඩක් සැත දෙන්න ගැතියක් තිබුණා. ටික කන දවසක් සතියක් දෙකක් පාවිච්චි කරේ වැඩේ පිළිවෙල. මොකද්ද මේ උපක්‍රමේ? පින්නතුනේ අපි රාත්‍රී රස්සාවක් කරන්න පුරුදු වෙලා නැත්නම් අපේ මොලේ වැඩිපුරම හරිම හිස්ව හරිම නිසංසලව ඉන්න තමයි පුරුදු කරලා තියෙන්නේ රාත්‍රී 12ත් උදේ 4-5 වගේ වෙනකම්. එතකොට අපිට මොලේ නිදහස් වෙලාවක් හම් වෙනවා. අන්න ඒ වෙලාවට ධර්මය දෙන්න ඔළුවට ලේසි. අපි කීමටත් කියන්නේ උදේ 4-5 නැගිලා පාඩම් කරාම පාඩම් හිටිනවා කියලා. අන්න පින්නතුනේ දැන් පින්නතුන්ට මෙතන මේ ධර්මයේ කැවෙනවා. නමුත් පින්නතුනේ අර කිලිටු ඇඳුමකට සායම් වදිනවා වගේ. හරි ලස්සන එන්නේ නෑ කිලිටු ඇඳ. පිරිසිදු ඇඳුමකට සායම් වදිනාම තමයි හරියට ලස්සන එන්නේ. මඩ වතුර කලයකට චංචල වෙච්ච මනසකට ධර්මයේ වැටුණට වැඩක් නැහැ. දේශනාව අවසන් කරන්න කාලය වුණාට දැන් තමයි දේශනාව ආරම්භ කළේ. හැමදාම වෙන්නේ මේකයි, දේශනාව ආරම්භ කරනකොට දේශනාව අවසන් කරන්න වෙනවා. ඒ සාර නිශ්චල මනස තෝරගන්න වටිනවනේ නේද? මහන්සි වෙන කෙනෙකුට තේරෙනකොට මට කවුරුත් නැහැ කියලා, මට මමවත් නැහැ කියලා තේරෙනකොට, මේක තමයි මට පිහිට කියලා තේරෙනකොට, එදාට ඔබට පිහිට කරගන්න ওই උපාය මාර්ග ඔක්කොම කියලා දෙන්නේ. ඒ පසුබිම තුල කැපවීම හැම කෙනෙක්ගේම හරීම ටිකක් ගොරෝසුයි. ලොකු කැපවීම කරලා තියෙනවා ධර්ම අවබෝධය කරගත්ත ඕනම කෙනෙක් වෙනතුනේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ සොඳුරු බව නම් කවුරුත් ගන්න ආසයි. හය අවුරුද්දේ දුෂ්කර ක්‍රියාවත් එක්ක දෙන්නද කියලා හෙවෝ බුදුබහත් එපා කිය. ඒ ඒකත් එක්ක එපා නිකම් මේ අග්ගාල නිකන් දැකලා එක පාට උඩින් යන්න, බිමින් යන්න, පොළොව යටින් යන්න, රැස් වී දෙන්න, මහා වන්දනා, ගරු සම්මාන ඒවා හම්බෙනවා බොහොම හොඳයි. හැ නිකන් හම්බෙන්නේ අර හය අවුරුද්දත් එක්ක හම්බෙන්නේ. කාගේ ජීවිතෙත් එහෙමයි වෙනතුන. ඒ දුෂ්කර කටුක බවක් තියෙන ඒකත් එක්ක තමයි ඒ සාර්ථකත්වය මුණ ගැහෙන්නේ. තතේව අනුකම්පාය ජම්බු දීපා ඉදාගත මා ඔබට අනුකම්පා පිණිසයි ජම්බු දීපේ ඉඳලා වැඩම කළේ. ඒ වගේම කල්යාණ මිත්‍රයේගේ අනුශාසනයක් වේද, එය ඔබට එරෙහිව නෙමෙයි, ඒ ඔබගේ කෙරෙහි තියෙන දයානුකම්පාව නිසා, ආදරය නිසා, තියෙන ශ්‍රද්ධාව නිසා දෙන දෙයක්. ඒකින් ඔබ පෝෂණය වෙලා ජීවිතය රස්සන කර ගන්න, පැහැබර කර ගන්න කියලා ප්‍රාර්ථනා කරනවා. විහාරාධිපති කටයුතු අපිට අවශ්‍යයි. ධම්මා වහන්සේ නානායක ස්වාමින් වහන්සේ, ඒ වගේම අපේ කල්යාණ මිත්‍ර ඥානවීර ස්වාමින් වහන්සේ, ඒ වගේම විහාරවාසී ස්වාමින් වහන්සේ මේ සංවිධානය කරපු අපේ පින්නතුන් අපි සිහිපත් කරන බොහෝම ශ්‍රද්ධාවෙන්. JR ජයකොටි මහත්මා, ඒ වගේම මල්ලිකා නවරත්න මහත්මිය ඇතුළු මේ පිරිස අද දිනේ හාමුදුරුවන් මනුවරට වඩමවාගෙන ඒ කටයුතු කිරීමට දායකත්වය දරලා තියෙනවා. පින්නතුන්ට අලුත් දෙයක් නෙමෙයි, පින්නතුන් ළඟ අලුතෙන් දිවිච්ච දෙයක්, දෘෂ්ටියක්, සංකල්පයක් අඩුණා නම් ඒක තමයි ධර්මයේ ශ්‍රේෂ්ඨත්වය. ඉතින් අපි මේ පළාතට අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ ඉන්නවා, අපි වැඩම කරේ නැති වුණාට කමක් නැහැ. අපේ ඥානවීර සායන වහන්සේ ඉන්නවා, ඒක නුවර පළාතට තියෙන මැණිකක්. උන්වහන්සේගේ ප්‍රයෝජනේ අපි පුළුවන් තරම් අපි ගන්න ඕන. උන්වහන්සේ අපිටත් බොහොම ලෙන්ගතුයි, බොහොම ආදරේ. අපේ හාමුදුරුවන්ට හොඳට සූත්‍ර ධර්ම තැන්තට මතකයි, හොඳට මතකයි. පාලි පදෙන්ම සැකෑර ඔක තියෙනවද, තථාගතයන් වහන්සේ කොතන දේශනා කරලා තියෙන කියලා යමක් ඇහුවොත් උන්වහන්සේ හරියට සූත්‍රයේත් එක්ක පිටුවත් එක්ක බොහෝ ඒවා දේශනා කරන්න උන්වහන්සේ සමත්. උන්වහන්සේ බොහෝ එසූපිරුතම් කිසිම දේශකේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ, බොහොම නියතමානීව අහලා බලන මොකද්ද මෙයා කියන්නේ කියලා. හැම ආර්ය මාර්ගයක්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙන්න යනවා කියලා සාකච්ඡා කරනවා. උන්වහන්සේ ළඟ ඒ ගුණය තියෙනවා, ඒක කාලගත තියෙනවා. අපිත් ඒකම තමයි කරේ. ඒක මේ ආර්ය මාර්ගේ හොයාගෙන යන කෙනා තියෙන. එයා අඩු දහහක් නෙමෙයි හොයන්නේ, ඒක හොඳක් නේද? අඹ ගහකත් අපි බලන්නේ ඉදිච්ච කෙඩිය දිහානේ. ඒ වගේ අපිත් බලන්නේ මේ ඉදිච්ච කෙඩිය දිහා. ඉතින් බලලා ඒක එකතු කරගන්නවා, හදාගෙන යනවා. අන්න ඒක අපි කරන්න ඕන. නැත්තම් මුළු අඹ ගහේම ගැටිත් ඉඳලා එක ගැටයක් තියෙනවා. ඒ ගැටේදී මේ පොඩි එක ගැන කතා කර කර හිටියොත් අපිට අපේ ගමන ප්‍රමාදයෙන් අපි බලන්නේ අර එක ඉදිච්ච ගෙඩිය දිහා විතරයි. මොකද අපිට අපේ ඉක්මනින් පිට කරගන්න ඕන, අපිට ලෝකේ හදන්න බෑ. ටිකි කැටි කාලය අපිට ජීවත් වෙන තියෙන ඒ කාලය අපි අනුන් පාලනය කරන්න ගිහිල්ලා අපි ජීවිතේ නාස්ති කරගන්න ඕනේ. අපි අපිව පාලනය කරගන්න හදාගන්න විශිෂ්ට වූ ධර්මයක් අපිට ලැබිලා තියෙන මේ ධර්මයේ යතුරු නැතුව පුජ්‍යල ශක්තියකින් පාලනය කරන්න බෑ. එනිසා ධර්මයේ යතුරු ගන්න පිණිස හොඳයි සර්වාකාරයේම සිදු කරගන්න ලද ඒ පුණ්‍ය ධර්මියෝ දායකත්වයේ දරුව පින්නතුන්ටත් සංවිධානය කරපු සීලම පින්නතුන්ටත් නිවන් මඟ අවදි කරගන්න හේතු වාසනා වේවා. අප සම්බුද්ධ ශාසනය ඉෂ්ඨකාමී දෙවියෝ ආරක්ෂා කරත්වා. දෙවියොත් ප්‍රාර්ථනීය බෝධීන් නිවනින් සැනසෙත්වා. හැදු වැඩු මව්පියන්ට ජීවිතුන් අතර සමුගත් අයට සසර සැප පිණිස නිවන් පිණිස පවතිවා. සුජීවත්ව වාසය කරන අයට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. පින්නතුන්ට කායික මානසික සුවය සැලසේවා. සද්භාව විරිය සතිය සමාධි ප්‍රඥා ධර්මය තුල නැගීවා. වහවහ අදාදම අප්‍රමාදීව ධර්මයෙන් පිපිදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.
අපේ දිනාටම ලොකු භාග්‍යයක් උදා වුණා. අපේ පින්නා කල්යාණික සිරාන්තයේදී සද්ධාර්මයේ ශ්‍රවණය කරන්නේ මහසුරා වැඩ කටයුතු කාර්ය බෞද්ධ ඒ ඔස්ට්‍රේලියාවේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා වැඩින් දින අවස්ථාවක ඉතින් අපි දෙවි ගොඩාක් කරුණාවේ ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේ ඒ කරගෙන යන සාසනයට කටයුතු සම්පවන් සාර්ථකව නිරෝගීව සිද්ධ කරගෙන යන්න මේ කුසල ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා එහෙනම් අවද නාතුන් මේ ධර්ම ශ්‍රවණය කරලා සත්‍යගත කුසලයේ ආනිසංස බලයෙන් සම්බුත් ප්‍රඥා ගුණ ධර්ම අධිපීඨ සමාධි අධිප්‍රඥා බවට පත් කරගෙන තව තවත් ජීවුම් කල්යාණ මිත්‍යයන්